සාමාන්‍යයෙන් මම ඔය ධර්මයෙන් තේරුම් අපිට කතා කරන්න යන්නේ එක්කෙනා කියන පරිවර්තන. මට අදහසක් දෙන්න පුළුවන්ද? මමත් කියයි මොකක් හරි. ඒක එතකොට තවත් මතයක් ඊළඟට ඔය මත ගැටුමක් තමයි එන්නේ. තව කෙනෙක් වෙනස් එකක් කියනකොට ඔන්න ගැටෙනවා, වාද කරනවා. දහමේ ඔව් දැන් අපි පටන් ගන්නේ තමන්ගේ අර්ථවලින්. ඒක පෙළ දහම වෙන්නේ නැහැ. ඒක තමයි මට මේ කියන්න ඕනේ. දැන් මම අර්ථයක් කිව්වත් ඒක පෙළ දහම වෙන්නේ නැහැ. ඒක භාවිතාවේදී තමයි. අහන්න ඕන ඊළඟට භාවිතා බහුලී කතානේ. පුරුදු කරන්න ඕන. මේ පුරුදු කරනකොට අර දැනගෙන හිටියේ මොකද්ද කියලා හිතෙනවා. ඒක මූලිකව ගන්න අදහසම ඒකම කියලා ගන්න එපා.
ඒක තමයි ජීවිතෙන් දකින්න වෙනස්නේ. ජීවිතෙන් අර්ථය
දකින්නේ. මොකද මේ අපි ඒකේ අර ලෞකික අර්ථේ ලෝකෝත්තර අර්ථේ දෙක. එහෙමම වෙනස් වෙනවා. දැන් අපිට දේශනාවල අහන්න ලැබෙන්නේ ලෞකික අර්ථේ විතරයි. ඒ කියන්නේ ලෝකයාට තේරෙන විදිහ.
හැමෝටම පුළුවන් විදිහට ඒක කියන්නේ.
ඔව්. ඔක අපේ අර ස්වාමීන් වහන්සේ නමක් හොඳ උදාහරණයක් ගන්නවා මම කිව්වේ අර අනෝමදස්සේ අඳුරගේ. දැන් අර වතුරේ ඉන්න මාළුවෙක් උයි ගොඩට යන ගෙම්බෙකුයි. ගෙම්බ විදලා ඇවිල්ලා මාළුගට කියනවා මාළුව වතුර වගේ නෙවෙයි. ගොඩපින ලොකු ගස් තියෙනවා, මේ දෙවල් තියෙනවා, තට්ටු දෙවල් එහෙම තියෙනවා. එතකොට මාළුව කොහමද ඔක තේරුම් ගන්න? එයා හිතනවා හරි මේ දෙවල් කියන්නේ අර ගල් මල් අරව මේවා අන්න ඒ වගේ ඒවා. එයා දන්න ගෙවල් ඒවන.
එයාට ඒ ඉන්දියා දෙකීම නැහැ තාම.
අර ඇතුලේ අදිනුයි. ආ මේ වගේ ලොකු ගෙවල් ඇති. ඊළඟට අර පාසි තමයි එයාට තියෙන ගස්. ආ මේ ලොකු පාසි ඇති. අර වචන ටිකව එයා තේරුම් ගන්නවා. හැබැයි ඒක එයාගේ රාමුවයි. එතනින් එහාට හිතන්න එයාට බැහැ. ඒකයි අපි දැන් වචනයක තේරුම අහනකොට මුලින්ම අපි කරන්නේ අපේ රාමුවට අපි දන්න දෙයට ගලප ගන්නවා. ආ ඔය කියන්නේ මේක තමයි. ඒක තමයි අර තර්කයට දාගන්නවා කියන්නේ. ඒ අපි දන්න එකට ගලපනවා. දැන් අපිට පුරුද්දක් නැහැ අපි දන්න ටික පැත්තකින් තියලා මේ කියන්නේ මොකක්ද කියලා. විවෘතව. පොඩ්ඩ උතර තමයි මේ දහම දකින්න තියෙන ලොකු ගඩුවක්. ඔව්. ඉතින් ඕක අර විභවතණ්හා කියන්න කලින් මේ සාමාන්‍යයෙන් දැනගත්තොත් හොඳයි. දැන් කාම භව විභව වගේම ඔය මේ භූමි තුනක් කියනවා. කාම භූමි, රූප භූමි, අරූප භූමි. ඔය එකෙන් එකට නිකන් අතර එකක් ඒක සම්බන්ධයක් වගේ පේනවා. ඒක වචන තේරුම් ගන්නකොට. එතකොට භූමි තුන කිව්වොත් අපි මේ 31 තලයකට බෙදලා තියෙනවා. සතර පාය මනුස්ස ලෝකෙ, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, ජාති දෙක නේද? දැන් මේ භූමි තුන ගැන ටිකක් අහලා තියෙනවා. මේ කාම භූමිය කියන්නේ
මහත්යෙන් දැන සිට තමයි කියලා දෙන අපිට දෙයක් එකතු කර ගන්න පුළුවන්.
ඔව් මම මුලින් පොතේ තියෙන ටිකෙන් කියන්න. ඒක මේ දහම දෙනවක සූත්‍රවලත් තියෙනවා, අභිධර්මෙත් තියෙනවා. දෙකේම ඔය භූමිය විස්තර කරන්නේ එකක් තමයි. දැන් කාම ලෝක කියනකොට අපි දන්නවා දිව්‍ය ලෝකෙත් කාම ලෝකයක්
නමයි.
මනුෂ්‍ය ලෝක සතර පාය. ඒතර බ්‍රහ්ම ලෝක තමයි රූප රූප කියලා බෙදෙන්නේ. රූපාවචරයි අරූපාවචරයි. ඒක තව විදිහකට ගත්තොත් කාම භූමිය කියන්නේ මේ ආයතන 6ට අරමුණු ගන්න පුළුවන් මට්ටම. ආයතන 6ටම. ඇහැ කන නාසය දිව ශරීරය ප්‍රධාන වශයෙන් ඒ පහට අරමුණු වෙන දේවල් තියෙනවා නම් ඒක කාම
භූමිය.
ඒක තව විදිහකට කියනවා ඒ කාම වස්තු තියෙන්නේ ඔය ආයතන පහ විශේෂයෙන් මනස කොහොමද තියෙනනේ හය මනස ශරීරයට සම්බන්ධ පහට ගන්න අරමුණු මේ එළියේ තියෙනවා කියලා හිතන මට්ටමක් තියෙනවා. ඔන්න ඔක තමයි කාම භූමිය මට්ටම කියන්නේ.
සරලව මේ ගස් වලින් එළියේ දිනන
අපිට ඇහෙන් දකින්න ගස් තියෙන අල්ලලා බලන්න
ඇත් තියෙනවා කියන මට්ටමනේ.
ඔව් ඒ කියන්නේ දැන් අල්ලලා බලන්න දෙයක් තියෙනවා මේ ඊළඟට ඇහෙන් දකින්න දැන් කණෙන් අහන ශබ්ද තියෙනවා.
ඉන්නේ තියෙනවා.
ඔව්. බාහිර ලෝකයක් තියෙනවා. මේ ඉන්ද්‍රිය පහට ගෝචර. ඉන්නේ
තියෙන දෙයමයි පේන්නේ කියන මට.
වස්තු තියෙනවා.
තියෙන දෙයමයි ඇහෙන්නේ කියන
මට. ඒක තව ටිකක් ගැඹුරට. මූලිකව මොනවා හරි දෙයක්.
මොනවා හරි එළිය තියෙනවා
කියන. එළිය තියෙනවා.
ඒ ආයතන 6ක.
ආයතන 6ට අරමුණු කරන්න පුළුවන් දේවල් එළිය තියෙනවා කියලා හිතන මට්ටම තමයි කාම ලෝකේ නැත්තම් කාම භූමියේ. එතකොට ඒ වස්තු වලට යම් කිසි ආසාවක් තණ්හාවක් තියෙනවා නම් කාම තණ්හාවක්. හරිද නේද? ඔව්. පංචකාම කියන්නේ තෝගෙන. හරි. මේ පහට අරමුණු ගන්න තියෙන කැමැත්ත. ඒ කියන්නේ අරමුණු ගන්න කැමැති මොකද එළිය තියෙන වා කියලා පිළිගන්න නිසා.
පිළිගන්න බාහිර. ඔව්.
එතකොට ඔන්න ඔතනින් අපිට ගැඹුරට යන්න පුළුවන්. ඒකෙන් අනිත් දැන් ඊළඟට රූප අරූප කියනකොට විශේෂයෙන් අභිධර්ම කොටස් වල තියෙනවා රූප භූමිය කියනකොට ආයතන 6ම නැහැ.
6ම නැහැ.
3යි. එතකොට අයින් වෙනවා
6යි.
මුත. මුත වලට ආයතන 3ක් තියෙනවා.
නාසයේ දිව
කය.
6යි 6යි 6.
ඔව්. මුත 3. ඒ 3 හටගන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තුනෙන් අරමුණු ගන්නේ නැහැ. අදාළ නැහැ.
අදාළ නැහැ.
ආයතන හැටමත් එන රූපයක් තියෙනවා නේද?
නැහැ. රූප තියෙනවා කිව්වොත්
රූපේ
රූපේ තියෙන බව දැනගන්නේම කොහොමද?
නැහැ ආයතනයකට සම්පූර්ණ වෙන්න බැරි වෙන විදිහට
නේද රූපයක් තියෙනවා කියලා දැනගන්නේ ආයතනයක් කරාමයි.
කරාමයි. එතකොට ඒ ආයතන ඇත්තක් කියනවා.
නෑ නෑ සාමාන්‍ය අපිට
දැනගන්න ගලක් තියෙනවා කියන්නේ.
නෑ ඒක නෙමෙයි මම කියන්නේ. ආයතන රහතන් වහන්සේලාට අපි දැක්කාම නැහැත් වෙනවනේ.
එතෙන්ට එමු. රහත් භූමිය වෙනම කතා කරන්නේ. ඒක ඒකට කියන්නේ අපරියාපන්න. මේ තුන් භූමියටම අයිති නැති භූමිය ආර්ය භූමිය. දැන් අපි මේ කතා කරන්නේ සත්වයා ඉන්න භූමිය තුන. ඉදදි ඉදදි මෙරි මෙරි යනවා.
දැන් මෙතනින්ම මහත්යලා දර්ශනයේ පැත්තට එන්න වහිනේ.
ඔව් මේ දර්ශනේ තමයි දැන් එන්නේ.
හොඳයි. දර්ශනේ.
එතකොට දැන් මම අර අනිත් දෙකත් කෙටියෙන් කිව්වොත් දැන් බොහොමතලා දන්නවා. රූපාවචර රූප භූමිය කියන මට්ටමේදී ආයතන තුනයි. මොනවාද? ඇහැයි කනයි මනසයි.
මනසයි.
ඉතුරු තුන යෙදෙන්නෙම නැහැ. හරි. ඊළඟට අරූපාවචර කියනකොට ඇහැයි කනයි දෙකක් නැහැ.
මනස විතරයි. චිත්තචෛතසික ටිකක් විතරමයි.
ඔව් ඒ කියන්නේ මන ආයතන විතරයි ආයතන විදිහට
ගත්තොත්
ආයතන විදිහට ආයතන විදිහට ඔය භූමි තුන බෙදුවොත් කාමාචර එකේදී ආයතන 6ම තියෙනවා රූපාවචර මට්ටමේදී 3යි
මුත
කියන එකේ අදාළ ටික නැහැ ඊළඟට රූපාවචර වෙනකොට මන විතරයි මන ආයතන විතරයි ඉතුරු පහම නැහැ කියන්නේ ඒවා උපදින්න විදිහක් නැහැ එතකොට ඔන්න ඔය තුන් භූමියට යන්න අත්දකින්න දෙවිදිහක් තියෙනවා. එකක් තමයි සමතේ වැඩලා ධානය වැඩ.
තාවකාලිකව අර ටික යට ගන්න.
ඔව්. ඒ තාවකාලිකව අර ටික යටපත් කරන්න පුළුවන් කියන්නේ. රූපාවචර හරි අරූපාවචර හරි මට්ටමට මේ ජීවත් වෙද්දී අපිට අත්දකින්න පුළුවන් කියන්නේ ඒ මට්ටමට සමවදීනකොට යටපත් වෙන කෙලෙස්. නේ කෙලෙස් යටපත් කිරීමත් තුළ තාවකාලිකව ඒ මට්ටම අත්දකින්න
පුළුවන්. මොකද ප්‍රථම ධ්‍යාන මට්ටමේ
මහා ප්‍රථම ධ්‍යාන
ආයන දෙනිය යන අත්දැකීමක් තියෙනවනේ නේද?
මෙහෙමයි අපි ප්‍රථම ධ්‍යානෙ ඉඳන් හතරවෙනි එකට යන රූපාවචර ධ්‍යානනේ. ඊට පස්සේ ටික අරූපාවචර. රූපාවචර මට්ටමේදී අභිධර්මයේ විස්තර කරන්නේ ඒ රූප භූමිය කියන මට්ටම. ඒකට අනුරූපම නේ රූපාවචර බ්‍රහ්ම ලෝක කියන ටික. රූපාවචර මට්ටමට අනුරූප රූපාවචර බ්‍රහ්ම නේද? එතකොට මේ මට්ටම විස්තර කරන්නේ ඔය ආයතන විදිහට බලුවොත් දැන් අපි සාමාන්‍ය මට්ටමේ ආයතන 6ම තියෙනවා. කාමාවචර රූපාවචර මට්ටමේදී ඇකන මන. රූපාවචර වලදී මන. එතකොට අර තාවකාලිකව යටපත් කරන්න පුළුවන් එකෙන් තේරුම් ගන්න මේ දැන් ආයතන තුනක් යටපත් කරන්න පුළුවන් ඔය ආයතන ආයතන තුන හටගන්නේ කෙලෙස් නිසානේ. ඒ කියන්නේ යටපත් කරන්න ඕන. තාවකාලිකව හරි. ඊළඟට විදර්ශනා ලෝකෝත්තර දර්ශනයේදී යටපත් කරනවා නෙමෙයි ඒවා
සමුච්ඡේද වශයෙන්
නූපදින ගානකව සමුච්ඡේද වශයෙන්
කපලා නැති
වෙනවා.
කියන්නේ උපදින්න හේතුව නැති වෙනවා. එතකොට එහෙම නැති කරන්න පුළුවන් වෙලා තියෙන්නේ තේත් කෙලෙස් නිසානේ. එතකොට අදහසක් එනවා නේද මේ මේ මූලික ආයතන තුන කෙලෙස් මතමයි. එහෙනම් දැන් යටපත් කරන්න පුළුවන් හැරි කඩලා දාන්න හැරි පුළුවන් නේ උපරිම විදියට. සමුච්ඡේද වශයෙන්. එතකොට ඒකම ඊළඟ මට්ටමට ගියොත් පේනවා ඉතුරු දෙකත් ඇහැ කන කියන දෙකත් කෙලෙස් මතනේ. ඒ කියන්නේ ඊළඟ පට්ටවට යන්න පුළුවන්. තාවකාලිකව හරි සමතෙන් තාවකාලිකව විදර්ශනාවෙන් ස්ථිර.
ඉතින් අරූපාවචර මට්ටමට පිටත තමයි හිතද්දි මේ ටිකක් කෙලස් මට්ටම කියලා කියන්නේ. හිතන
කියන එක නේද? ඔව්. ඒක තමයි ධාන අධ්‍යක්ෂකත් ඔය ටික හිතා ගන්න පුළුවන්. මේ ආයතන හය තියෙන කෙලස් මට. හැබැයි මනස ආහුවෙන්නේ නැහැ මන ආයතන ඉතුරු වෙන හින්දා. අනිත් හැකටනාවේ දිග ශරීරයේ තනිකර කෙලස්පත කියලා
අරුපාචර තලෙදිත් එහෙම අහුවෙන්නේ.
එතකොට මනස විතරනේ මන ආයතන විතර අනිත් එක නැහැ කියලා දන්නවා. ඒ මනස නැති බව දකින්න බැහැ.
මහත මනස නැති බව දකින්න සම්බුද්ධ ශාසනය මොනේ?
ඔව්. එතනයි වෙනස. ඒ කියන්නේ මේ දැන් ඔය අපි අරූපාවචර එකට හිත තියලා අනිත් ඒවායින් මිදෙන්න පුළුවන් වුණාට අරූපාවචරයෙන් මිදෙන්න බෑ.
ඒකෙන් මිදෙන්නේ.
මොකද හිත තියන්න නිරෝධය අහුවෙන්නේ.
දර්ශනීයනේ.
දර්ශනීයනේ. ඒක පෙන්න්නේ බුදුරජාණන් වහන්සේ විතරක්. එතකොට දැන් අන්න ඔතන මේ ආයතන හයේ මුලාවක තමයි අපි ඉන්නේ. තුන් භූමිය පිහිටන්නේ ආයතන හයේ මුලාව මත. එතකොට අරවන් ඉස්සෙල්ලා වචනයක් කිය අප්‍රියවන්න කියන්නේ ඔය තුන් භූමියට අහු වෙන්නේ නැති තමයි.
මහත් මේ වචනේ තේරුම ආයෙ පොඩ්ඩක් කියන්න නේද?
අප්‍රියපන්න.
කොහොමද ඒක තේරුම එන්නේ?
පැමිණිලා නැහැ.
පැමිණිලා.
පරියාපන්න කියන්නේ පැමිණිලා වගේ නේද? ඒ කියන්නේ අපි දැන් භූමිය වලට පැමිණිලායි. දැන් කාම ලෝකෙට අපි ඇවිල්ලා ඉන්නේ. දැන් රහතන් වහන්සේ එක භූමියකටවත්
ඒකයි අප්‍රියපන්න.
අප්‍රියපන්න. ඒකට අදාළ නැහැ. ඒකට
අදාළ නැහැ. ඒක රහතන් වහන්සේ විතරමයි නේ.
ඒකනම් මේ මට හරියටම කියන්න බෑ මේ ශ්‍රේක පුජ්‍යලයක් සමහර විට
මේ මස්ුවන් කෙනෙක් කාම භවයට තාම අයිති ධානයක් උපදව නොගත්තා.
ඔව් අයිති වුණාට ඒ ආරක දැකලා නේ.
ඒ දැක්කනේ.
ඒ හින්දා ඕක අර පොතේ තියෙන එකේ පැහැදිලි නෑ මේක නිරෝධය ගැන විතරද නැත්නම් මේ ශ්‍රේක පුජ්‍යලයක් අයිතිද කියන එක ඔක
සම්පාදයේ දකින්න කෙනෙක් නිසා වෙනසක්
තියෙනවා. ඔව් ඔව් ඒක අපි මේ මතයි මේවයි බොහොම
පරිස්සමයි
පරිස්සමින් අපි තේරුම් ගන්නවා. එතකොට ඒකේ මත දෙකක් තියෙනවා. එක මතයක් රහතන් වහන්සේ විතරයි අප්‍රියපන්න අනිත් මතේ තමයි ආර්ය මාර්ගයට වැටුණ අය ඒ මට්ටම කියන්නේ. ඉතින් ඒක දැන් අපිට මත නෙමෙයි වැදගත් වෙන්නේ. මොකද දහම දකිනකොට මත අයින් වෙනවා. ඒ කියන්නේ වාද විවාද නැති වෙනවා මේක දකින්න දකින්න. එතකොට මේ පොතේ තියෙන පැත්තෙන් කිව්වොත් දැන් මම අර වහන්සේ කියපු එකට තව පැත්තකින් එන්න හදන්නේ. එතකොට දැන් කාම තණ්හා කියන එක දැන් පැහැදිලිද? කාම වස්තු තියෙන බව පිළිගන්න මට්ටමමයි කාම තණ්හා. එතකොට ඔක සූත්‍ර වල එනවා දැන් රහතන් වහන්සේට මේක කාම ගුණ මිසක් කාම වස්තු නෙමෙයි. අපිට කාම වස්තු. ඒ කියන්නේ එළියේ තියෙන දේවල්. බාහිර දෙයක් තිබුණොත් අපිට මේ ආයතන නැතුව ඕක අත්දකින්න බෑ. ඒ මොනවාම හරි තියෙනවා නම් සබ්දයක් තියෙනවා නම් කන නැතුව ඕක දැනගන්න බෑ. ඒක තමයි ඇහැ කන නාසය දිව ශරීරය මතයි බාහිර දේවල් තියෙනවා නම් දැනගන්න. එතකොට ඒවා තියෙනවා කියලා පිළිගන්න තාක්කල් අපිට ආයතන ඕන.
ඉතින් මේ සතුට බාහිරින් එනවා කියන මානසික මට්ටමනේ මේ පහසෙන් පිටින් මේ සද්දෙන් එළිය මේ සතුට එන්නේ එළිය ඇහෙන සද්දේ.
ඔව් නේ. සැප සතුට විතරන්නේ නැහැ.
කොහොම
දුකත් එහෙම.
දුක. ඔව්. ඇහෙදිලි.
හොඳ හරි නරක හරි එළියේ ලෝකෙන්න
බාහිරෙන් තමයි.
බාහිරෙන් නම් අපිට ඒක දැනගන්න ආයතන අවශ්‍යයි. ඒකට ආයතන උපදින්න හේතුව බාහිර දේවල් මේවට අරමුණ වෙන දේවල් තියෙනවා කියන විශ්වාසය. ඒක කෙලෙස් මට්ටමක් කියන එක තමයි මම ඉස්සෙල්ලා පෙන්නේ. අපිට කෙලෙස් මට්ටමේ ඉද්දී අපිට කෙලෙසයක් කියලා
පේන්නේ.
ඔව්. හිතන්නේ ඒවා තියෙනවනේ අපි හිතියක් නැතත් තියෙනවනේ කියලා නේ හිතෙන්. ඒක අපේ කෙලෙස් මට්ටම. අපිට පේන්නේ ඔය ආයතන මුලා කියලා. සද්දි සැහැය ගෑ ගන්න හරි එළියෙන් එන්නේ සැහැය දාන එක වෙනම කතාවක්. සද්ද එළියෙන් එනවා කියලා. එතකොටත් කාම භූමියට අහු වෙනවා.
බාහිරින් එන දේවල් ඔක්කොම.
සද්ද රූපේ පිළිගන්න. සද්ද රූපේ පිළිගන්නකොට කනක් අවශ්‍යයි. සෝතායතනේ උපද්දලා ඉවරයි.
අනිවාර්යයෙන්ම කන පිළිගත්ත කියන්නේ ඇහත් නොකියාම පිළිගත්ත වෙනවා නේද? දෙකම එකයි.
මෙහෙමයි. ඔය ආයතන හයම පිරිසිඳ දකින්න තියෙනවා. හයෙන්ම වෙන්නේ එකම මුලාව. එහෙනම් එකක් හරියට තේරුම් ගත්තොත් ඔගේ නුවණක් එනවා.
අනිත්
එකක් අමාරුයි වගේ පෙනුනට ලේසියකුත් තියෙනවා. ඔකර මගේ පොතකුත් තියෙනවා උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රය කියලා. ඒක ආයතන පහ ගැන ඉස්සෙල්ලා අහලා ඊළඟට මනස කොහොමද නිවන කරා යනවා. ඒ බ්‍රාහ්මණය අහන්නේ මේ ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඇහ කන නාසය දිව ශරීරය. එතකොට ඒවට නානා විෂය නානා ගෝචර. ඒ කියන්නේ දැන් ඇහැට විෂය වෙන්නේ කනට විෂය නෑ. අනේ වගේ. හැබැයි ඒ ගෝචර නානත්වයක් තියෙනවා. දැන් සද්ද අතර නානත්වයක් තියෙනවා. එහෙන් දැකිනේ අතර නානත්වයක් තියෙනවා. මෙහෙම තියෙන මේ පස් දෙනාට ඒ වුණාට ඒගොල්ලොන්ට මේ අරමුණු විඳින්න බෑ කියනවා. අරමුණු ගන්න පුළුවන් වුණාට අරමුණු විඳින්න බෑ.
ඒක රස බලන්න බෑ ආයතන
වලටනේ. ඔව්. ගත්තේ මොකද්ද කියලා දන්නේ
නැහැ.
ඒක අදින් බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ මේ බ්‍රාහ්මණය කවුද මේගොල්ලන්ට පිළිසරණ මේ පස් දෙනාට. ඒකට පිළිසරණ මනස කියලා මේකේ උත්තර දෙන්නේ. ඊළඟට මනසට පිළිසරණ කවුද? අමම මේ ප්‍රශ්න ටික යනවා නිවන කරා. මනසට පිළිසරණ සතිය. සතියට පිළිසරණ විමුක්ති. විමුක්තියට පිළිසරණ නිවන.
ආයි තහනවා ඊට පස්සේ.
ඔව් නිවනටත් පිළිසරණ අහනවා ඔවි. එහෙම. ඉතින් ඒ වගේ අපිට ඔය ගන්න දේවල් තියෙනවා. ඒකත් මේ මේකටම සම්බන්ධයි. ඒකයි මේ. ඒතර මේක දකින්න කෙනාට මේ පටන් ගන්න තැනක් තමයි ඇහැ කන නාසය දිව ශරීරය කියන පහෙන් ඉස්සෙල්ලා පටන් ගන්නවා. එකපාර මනස අල්ලන්න ගියාට උග අමාරු. ඒතර ඒ ආයතන පහට මුකුත් කරන්න බෑ මනස නැතුව කියලා කරුණා අහන්නම තමයි කතා කරන්නේ. ඉතින් දැන් ඔන්න දැන් කාම වස්තුයි කාම භූමියයි කාම තණ්හාව කියන එක ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් නේද? ඇහැ කන නාසය දිව ශරීරයේ තරමුණු වෙන ඒවා එළියේ තියෙනවා කියලා පිළිගන්න මට්ටම කාම භූමිය. ඒකට ඒකට තණ්හා කරනකොට කාම තණ්හා නේ. කාම වස්තු වලට ඒකට තියෙන කැමැත්ත
හදාගන්න හේතු ටික තියෙනවා.
කාම ඡන්දය කියන එකත් උතට තියෙනවා. يعني මේ අරමුණු ගන්න තියෙන කැමැත්ත.
කැමැත් නීවරණ
දැක්කම. ඒක මූලිකව ඒ නීවරණ යටපත් කරගන්න ඕනේ.
මට ඇත්තටම කාම භූමිය විතරමයිනේ පහම නීවරණ කියන්නේ. මොකද මට ඉන්නේ කාම භූමියෙන් උඩට නීවරණ කියලා හතාවක් බෑනේ. ඇහැත් වෙන කම්මයි කාමයි.
ඒක දැන් අර ධානපැත්තෙන් බෙදලා නීවරණ යටපත් වුණාම නේද ධාන වලට සමාදින්න
ඕනේ.
සමාධිය මූලික සමාධියේදී නීවරණයටපත් වෙනවා. ඊට පස්සේ නේ ධානා මට්ටම්.
ආම භූමියේමයි නීවරණ ගැන කතා
කරන්නේ. ඔව්. කම්ම ලෝකවල ඇත්තටම නීවරණ කතාවක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලන්ට ධම ඇහුනොත් තමයි තේරුම් ගන්න පුළුවන්. අහන්න ඕන කමක් එන්නේ
නැහැ.
නීවරණ නැහැ
නේ. නීවරණනේ.
ඒකේ ඒ සැපේ ඉන්නවා.
දැන් පහසෙන් තේරුම් ගන්න.
අහුවත් පහසෙන් තේරුම් ගන්න පුළුවන්.
ඒගාල සලායතන.
ඒ හින්දා තමයි ධ්‍යාන වඩන එක හරි වටිනවා.
යෝනි.
එහෙම මනසකට ධම ඇහුණොත් තේරුම් ගන්න පහසුයි.
අන්න මහත් එක හරි වටිනවා. මොකද සමහරු මේක එපා කියලා අන්දවාදිය කතා කරනවා.
එහෙම කියලා නෑ මේ ධම.
එහෙම
නෑ. ඒ කියන්නේ සූත්‍ර දේශනා අහුවෙන උදුරජනන් මහත්මේ වික්ෂුන්ට මහණෙනි සමාධිය වඩවුවා. මේ සමාධිය වඩවුවා. කෙපතන් ගොඩාක්
සම්මත විශ්ව භාවයකට
ගන්න කලින් ඉතකට ඒක අපි ඕක අර අන්තයකට යන්න හොඳ නෑ දැන් සමතෙන් විතරක් මගපල ලැබෙන්නේ නැහැ ඒක දැනගන්න ඕනේ. ඒකෙන් කියන්නේ සමතේ එපා කියන එක නෙවෙයි කියලා කියන්නේ. මොකද සමතෙන් තමයි නීවරණ යටපත්
කරන්නේ.
අපේ නීවරණනේ බලවත් වෙන්නේ. ඒකට ඒවා යටපත් වුණ මනසට තමයි ධම අවබෝධ කරන්න පහසු කියලා කියන්නේ. එහෙනම් සමතේ අනිවාර්යෙන් උදව් වෙනවා. කරන්න පුළුවන් නම් මන්නම් කියන්නේ පුළුවන් තරම් ඒක වඩන්න. විශේෂයෙන්ම වෝහන් වෙලා වෙයි. සමතේ පැත්ත වඩන්න ඕන නැත්නම් හරි අමාරුයි.
විවේකයෙන් වැඩක් ගන්න ඕනේ.
ඔව්. ඒ සමතෙත් එක්ක තමයි මේ ධම හොයන්න ඕනේ. විදර්ශනය. ඒක එහෙමම නෙමෙයි. ඉතින් ඒ දහම හොයනකොට ඒකේ ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. එතකොට මේ නීවරණ පැත්තෙන් කාමච්ඡන්ද කියලා එකත් ඕක තේරුම් ගන්න පුළුවන්. දැන් ඔබ මම සාමාන්‍ය සාකච්ඡා වල මම කියනවා දැන් අපිට පද්දයක් ඇහෙනකොට නිකන් බලන්න හිතෙන ගතියක් තියෙනවා.
අනිනවනේ එළිය.
දැන් ඇහැ ඉපැත්තට හරවන.
ඔව්. ඒක හොයන්න
නම් එහෙම පොඩ්ඩක් හැරෙන්න හිතෙන්නේ. ඇයි මේ ඇහැ හරවනවන්නේ? ඒකට ඇහැ උපද්දන්න තියෙන ආසාවනේ මේ මතුවේ. ඉතින් ඕකමයි ගාමච්චා.
හොයන්න ස්වභාවික කියනවනේ. ස්වභාවික ජීවිතේ.
සාමාන්‍යයෙන් කියනවනම් දැන් සමාධිමත් හිතකට එහෙම හැරිලා බලන්න අවශ්‍ය නැහැ. කලබල යන්නේ. ඔක මට නිකන් හිතිලා තියෙන්නේ. මගේ අදහස.
ඒක තමයි
නෙමෙයි.
ජීවිතේ මේක
තියෙනවා. අපි අහලා තියෙනා නේද බුදුරජාණන් වහන්සේ නිකන් බෙල්ල කරකව කරකව බලන්නේ
නැහැ. නෑ නෑ ඇඟම හරවන්නේ.
ඇතක් ඇතා හැරෙනවා වගේ මුළු ඇඟම හරවලා බලනවා කියන්නේ. බලන්න ඕන නම් ඒ සේරව යොමු කරලා බලනවා. අපිට නිකන් මේ මේ බෙල්ල කරකවන්න පුළුවන් කියලාද නෑ බෝල කරකවන්න පුළුවන් කියලා. ඔය මාර්යාගේ ආයුධ කියලානේ ආයතන. කාමච්ඡන්දේ කාමයට තියෙන කැමැත්ත අරමුණු ගන්න තියෙන කැමැත්ත. අපි නිකන් මේ ආගේ විතරක් නෙමෙයි කාමය කියන්නේ. අරමුණක් ගන්න තියෙන ආසාව. ඒකයි අපි මේ කරගන්නේ. ඇත්තම කිව්වොත්
යාසතන
කාමය කියලා කියන්නේ. ඔව්. හැබැයි මේවා මේ මේ තේරුම් ගන්න එක වටිනවා. මේ බලෙන් මේ සරවන්න නැතුව ඉන්න කියන එක නෙමෙයි. නෑ නෑ. වෙන්නේ මොකද්ද කියලා අපි තේරුම් ගන්න. ඒ කියන්නේ අපේ කෙලෙස් අඳුර ගන්න පුළුවන්.
ඒක වෙන දේ නෙමෙයි වැරද්ද වෙන දේ අඳුර ගන්න
තියෙනවා. නෑ නෑ. එතකොට මේක තේරුම් ගන්න. එතකොට මේ මං කියන්නේ ඉස්සෙල්ලා ඔය කාම දන්නාව තේරුම් අරන් ඒ ටිකෙන් යනකොට භව විභව කියන එකේ අදහසක් ගන්න පුළුවන්. අර මුලින් තියෙන අදහසෙන් ටිකක් එහාට යනවා. ඒකට එතන එක තේරුමක් තමයි දැන් ඔය පොතේ තියෙන එක අදහසක් භව කියන්නේ රූප රූපාවචර මට්ටම විභව කියන්නේ අරූපාවචර මට්ටම කියලා. මම නෑ ඒක පිළිගන්නේ නෑ. මේ කාම භවය දැන් කිව්වනේ. දැන් මේ රූපයි අරූපයි ඒ කියන්නේ භව විභව කියනකොට එක මතයක් තියෙනවා. රූප අවචර බ්‍රහ්ම ලෝක වලට තියෙන එක භව තණ්හාව. අරූප අවචර භව වලට තියෙන එක මේ විභව තණ්හාව. අර භව නිකන් අර පාලිවචන තුනනේ
පිළි ඒක දිගහැරලා නැහැ නේද? දැන් සාරිපුත්‍ර වාසය කියනවා
ඒ දිගහැරීම තමයි අපි අනිත් සූත්‍ර වලින් ගන්න ඕනේ.
වේදල්ල සූත්‍ර වල තියෙනවා බව බව මොකද්ද කියලා තුන විතරයි කියන්නේ.
ඔව් ඒක විස්තර කරපු වෙනතන් කියනවා. මේ 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 දර්ශනේ ආවේ නැත්නම් ඒව අහුවෙන්නේ නැහැ කයි. ඒකත්ෙන් මම මේ එකක් කියන්න ගත්තා. එතකොට ඒකේ තව අදහසක් ගන්න පුළුවන් භව කියන්නේ දැන් අපි කාම වස්තුවක් තියනකොට අපිට මේක පවත්ව ගන්න කැමැත්තක් තියෙනවා නේද? අර උදාහරණ කිව්ව ආස කරන ගතිය. අපි ආස දෙයක් නැහැ අපි ඒක ටිකක් පවත්ව ගන්න කැමැති. අකමැති දෙයක් නම්
අයින්
කරන්න කැමති. එතකොට ඒතනත් භව විභව තේරුමක් ගන්න පුළුවන්. භව කියන්නේ මේක පවත්ව ගන්න තියෙන කැමැත්ත. ඉතින් වෙන් වෙන්න තියෙන කැමැත්ත විභව. ඒක තණ්හා. දැන් ඕක ගොඩක් උච්ඡේදවාදීට හිනා. නැත්නම් දීනහ ගන්න හිතෙන්.
ඊට මාසේ එතන ඇත්තටම අර වෙන් වෙලා ඉන්න මමෙක් තාම ඒ ගතිය තියෙන්නේ.
මම ඉන්න ඔය දෙකේ.
මම තියාගෙන ලෝකේ.
මේ ඉන්න නයි ඔය. ඇලීම වැත්තයි ගැටීම වැත්තයි මේ තව විදිහට. ඔය දෙකෙන් මම
ඉන්නවා. මමත් මට මේ දැන් අර සවිනාස්න මට ප්‍රශ්න එකපාරට ඇවිල්ලා මම වේදිකුත් ඇහුවා ඒ හිනා මම ඇහුවේ. මේ එතකොට කිව්වා මේ අර සමහර එක අර ජීවත් දැන් හිතනවා ඊළඟ ආත්මේ
ආයි නේද කන්නේ
කමක් නැහැ මට.
නෑ නෝ හරි ගන්න.
ඔව්
ඊළඟ ආත්මයක් නැහැ කියලා හිතාගෙන මේ ඉන්නේ කාලේ ඉතර ඔක්කොම ගෑන කියලා අර කාමිට
ඇවිල්ලා
ජීවිත ඊළඟ ආත්මේ බවට
හරි ඒක තමයි මම හිතේ උච්ඡේදවාදී.
ඒක විභව තණ්හාව
කියන්නේ ඒක විභව තණ්හාව තමයි. ඒ කියන්නේ එහෙම ඒක හරි ගොඩක් වෙනවා.
ආයි ජීවිතයක් නැහැ කියලා හිතාගෙන මේ පුරාණ තරම් කම්සක්.
ඔව්.
හැබැයි කාමයේ ඇලිලා ගෙල්ලා ඉන්නවා.
හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ ජීවිතයක් නැහැ කියලා හිතන්නේ කවුද කියලා.
එතන දේන්නේ.
ආත්ම සම්මත.
නැහැ කියලා හිතන මම ඉන්නවනේ.
ඒතකොට ඒකත් හරි නේද? ඒකත් හරි.
ඔව්. ඒක තේරුම ගන්න ඕනේ. මේ ලෝකෙට ඇවිත් දෘෂ්ටි. සංහාරයන් එතන ලෝකෙට ඇවිත්.
ඒ වගේ දැන් අර අසංයතල සත්‍ය උපදින්නේ කොහොමද? ඒ වගේ පවතින්නේ නැහැ කැමැත්ත නැතිකම මොකක් හරි නාම ධර්ම වලට කැමති නැති නේද?
ඔය ඒක ඔය දැන් ධාන වඩන හැටි බැලුවොත් රූපාවචර ධාන වඩන්නේ හතරවෙනි ධානයේ වැඩුවට පස්සේ ළඟට ඉන්නේ මොකද්ද? ආකාසා නංචායතන. ආකාසය අනන්තයි. ඒතර ආකාසය ආකාසය උසනන්තය අනන්තයි කියලා හැම තැනම ආකාසය කියන්නේ හිස් බව. ඒ ඒ හිස් බව විතරක් තියෙනකොට ඒ ධාන. ඊළඟට
විඥානන්තය.
ඔව් විඥානයි. ඊළඟට මේක විඥානය. මේ ආකාශේ පෙන්නේ හිතන්නේ. විඥානය හැමතැනම තියෙන විඥානය කියලා. ඒකට විඥානය විතර හිත විතරයි කියනවා.
නිමි කියන තැනින්නේ.
ඔව් වෙන වෙන නිමිති කියන්නේ ඔය බාහිර තියනවා කියන එකට යන්නේ.
යන්නේ.
තේරම ඔය විඥානවාදී කියලා කියන්නේ
විඥානවාදී.
තේරම හිතෙන් මවන දේවල් කියලා. ඒකට දැන් ගොඩක් අය විදර්ශනාව කරලා උතෙන්ට එනවා. එළියෙ මුකුත් නැහැ හිතෙන්. තමයි හදන්නේ කියලා අන්තිමට ਉਹ විඥානවාදී.
දර්ශනේ නැහැ.
දර්ශනේ නැහැ. පටිච්ච සමුප්පාදේ නැහැ. චතුරාර්ය සත්‍ය නැහැ. තේරම හිතේ නිර්වාණ එළියෙ මුකුත් නැහැ. ඒක දෘෂ්ටිය.
හිතක් තියෙනවා කියන හැඟීම
තියෙනවා. හිතක් තියෙනවා. හිතෙන්නේ
නැහැ. ඔක්කොම මොන හිතක් තියෙනවා.
මවන්නේ හිතක් තියෙන්න ඕනේ.
එළියෙ මුකුත් නැහැ හිතක්
තියෙනවා. ඔව්. එතකොට ඒ අපි ඒ දෘෂ්ටි දුරගත්තොත් අපි ඕවට වැටෙනකොට තේරුම් ගන්න ඕන තව මොකක් හරි
කියන්නේ.
ඒ කියන්නේ බාහිරේ නැහැ කියන එක නෙවෙයි. හිතෙන්මයි ඔක්කොම බවන්නේ කියලා මට්ටමකට එනවා. ඒ කියන්නේ බාහිර ලෝකෙන් අයින් වෙන්න හිතට හිත දිනන.
සතුරු ඉන්නවද?
හිත ඇත්තක් කරගන්න.
සතුරු කෙනෙක් තියාගෙන
හිත ඇත්තක් කරගන්න. දැන් මවන්නේ හිත තියෙනවා.
දැන කරන් දිනනවා.
ඔව්. ඊළඟට මොකද වෙන්නේ ඔය සමතේ වඩනකොට දැන් ඕකක් දකින්නවනේ. අනේ හිතෙන්නේ මේක හිත කියලා දෙයක් නෑ. එතකට ඉනවා කිසිවක් නැත කිසිවක් නැත කියන එකට ඒ නැති
කිසිවක්.
ඒක තමයි අකින්චඤ්ඤය. ඒක තමයි අහුවෙන ඊළඟ එක. එනම් මේ හිතෙන්නම ඕනේ හිතකුත් නෑ හිතකුත් නෑ.
ලෞකික අනිමිත්ත වගේ නේ මහත්.
ලෞකික අනිමිත්ත. හරියට හරි.
ශුන්‍යතාව. ලෝකේ අනිමිත්ත නෙමෙයි.
නෑ නෑ. ශුන්‍යතාව කියන්නේ ඕකට. ඒක ලෝකෙටයි තියෙන්නේ. ගොඩක් අය උතෙන්ටත් අහුගෙන.
ඒ වැටෙනවා බාගෙට තුන් කාලේ.
ඒකෙන් හරි සුවයක් තියෙනවා.
නමුත් මහත් ආයතන 7ම 6ම හදන් ආයෙනවා. ඈ 6ටම හේතු තියාගෙනයි. එන්නේ.
අම්මා දිට්ඨියකුත් තියෙන නෑ නේද?
ඔතන සම්මාදිට්ඨිය නෑ. ඒකයි මං කියේ ඔතන චතුරාර්ය සත්‍ය නෑ. චතුරාර්ය සත්‍ය තිබුණත් නේ සම්මාදිට්ඨිය. දැන් දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං මේ හතරට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. මේ ඥාන හතරම නෑ අපට. චතුරාර්ය සත්‍ය ගැන සත්‍ය ඥානය.
අර මං කියන අසංකල්ප සත්‍යයේ ඒක රූපාවචර නෙමෙයි.
ඒක උදන.
මේක පොඩට
රූපයක් තියෙන සිත නැති කය විතරක් තියෙන කියලා කියන්නේ.
එහෙම කියන්නේ.
ඒක රූපාවචර වත්ම මතක්. ඔය සිත ගැන කලකිරලා එනකොට ඒක නෑ හිතගෙන ඉපදෙන්න නැතිව ඉන්න හදනවා. ඔව්. හිත උපත් ගන්න නැතුව ඉන්න හදනවා.
හරියට
හරි. හිත
සමහරවර
කොහොමද සදංග වශයෙන් ආයතන හදාගෙන යන තැනක්
වෙන්නේ? මේකෙ ඉද්දි තේරෙන්නේ නැහැ මේ මොකවත් නැහැ මේ නිරෝධයක් කියලා හිතෙන්නේ. හැබැයි නිරෝධේ දිවේ.
නිරෝධිකනේ.
හා සමත ආරමුණක ධානය. අරූපාවචර ධානය. ඒකේ ලොකු නෑ අරූප. මෙහෙම.
අරූපාවචර ලොකු තමයි.
අසඤ්ඤ කියද්දි රූප නෑ අරූපාවචරනේ.
නෑ නෑ. නෑ රූපයක් විතරක් කියනක
අසඤ්ඤතලය කියන්නේ දැන් සිත ඇති වෙන්නේ.
සිත ඇති වෙන්නේ නැහැ තාවකාලිකව.
හැබැයි අපි කියනවා කයක්
ඇති. මට ප්‍රතිසන්දිය දක්ව සත්‍යය පනවන්න බෑ. ඇත්තටම එහෙනම් කිව්වට මෙහෙම තලයක් කියලා නේ. එතන රූපේ තියෙනවා සිත නැහැ. රූපේ කියන්නේ මේ පොදු සතර මහා ධාතු වල තියෙන හැමතැනම.
දැන් ඕක නිකන් අපිට තේරෙන භාෂාවෙන් මෙන්න මේ ගලක් වගේ.
ගලක්. අපි මේ සත්‍යය
පිළිගන්නේ. සිත තියෙන්නේ.
මේකට කිව්වත් ඒක හරි. මේ ගහ කිව්වත් හරි.
මේ ගල් පිළිබියක් තියෙන.
දෙයක් වෙන්නන්න බෑ.
නිකන් ඕ සමහර වෙලට අර හීතලට ගල් වෙන්නේ අයිස්සට. ඉතින් කාලයක් හිටලා එකපාරට සිහිය එනවා වගේ. නිකන් මේ මං කියේ දැන් ඔය වගේ ඒවා අපි මම හදනවා විතරයි මේ ලෝකෙට විස්තර ගිරි. ඔක ගැන එහෙම කතා කළාට එච්චර ඕක වැඩක් වෙන්නේ නැහැ. මට අදහසක් ගන්න කිව්වේ. මොකද දැන් අපි කලපන්නේ අර මාළුවගේ උපමාව. අපි දන්න රාමුවෙන් මේක විස්තර කරන්න යනවා.
අත්දකින්න බෑ මෙතනින්.
මෙතනින් අත්දකින්න බෑ. ඒ මට්ටමක් ඇත්තටම අත්දකින්න පුළුවන් හිත සමාධි කරගෙන ධ්‍යාන වඩාගෙන යනකොට. අරුපාචර ඒව මට්ටම් අත්දකින්න පුළුවන් ඇත්තටම. සමතේ තුන.
ගිහිල්ලා ඉන්න වගේ පුළුවන්.
ඔව්. තව ප්‍රශ්නයක්
දැන් මේ මේ මේවයි උත්තර වේවා කියලා ගන්න එපා කියන එක මම මේ කියන්නේ. මොකද තව මතයක් එකතු කරනවා. ඒක දහම දැක්කට අදාළ නැහැ.
අදාළ නැහැ. ඒක හරියම ඔයාලා මට ප්‍රශ්නයක් ඉන්නවා.
කතා කළාට කමන්නේ නැහැ ඉතින් අපි.
මේ
මේක නිවන් මාර්ගේ නම් නෙවෙයි. නිවන් මාර්ගේ වෙන්නේ ඔය සම්මාදිට්ඨිය, චතුරාර්ය සත්‍ය, පටිච්චසමුප්පාදේ ඔය පැත්තෙන් යනකොට. අපි අර ලෝකෙට අයිතිමත්කමට ඉතින් අපි අර පොතේ තියෙන එක අපේ මත ටික
දාන්න. මහත්තයා දැන් අපි හිතමු මේ අනාගාමී කෙනෙක් වගේ අරූපාවචර ධ්‍යාන වැළඳුවොත් එයා වශී කරනවා වගේ සින්නොත් එයා අරූප ලෝක පුතුනවා.
වෙන්න පුළුවන්. අනාගාමී කියන්නේ නැවත කාම ලෝකෙට එන්නේ නැහැ කියන එක විතරනේ.
රූපාවචර ලෝකෙක නෙමෙයි දුපුද.
ඒක කාම ලෝක නෙමෙයි. බ්‍රහ්ම ලෝක එකක්වත් කාම ලෝක නෙමෙයි.
ඔව්.
දිව්‍ය ලෝක නම් කාම ලෝක. දිව්‍ය ලෝක 6.
මේ සුද්ධවාස පහේට බාහිර උපදිනද රූපාවචර.
ඒකත් අපේ හැමදෙන්නේ අපි දැන් මත ටිකක් හදනවා උග. දැන් දහමට අනුව න ආගාමී කියන්නේ නැවත කාම ලෝක වල නොවන මට්ටමට තමයි අනාගාමී
කියන්නේ. කබලිකාන
හරි අපි තව පැත්තකින් ඒගොල්ල සුද්ධවාස විතරයි කියලා වෙන් කරන්න හදනවා. ඒක එහෙම වෙන්න ඕනේ නැහැ කියන එක මට නම් හිතෙන්නේ.
කෙලස් මට්ටමට අනුවයි පෙන්වන්නේ බෙදලානේ.
ඔව්.
කෙලස් ටිකේ සංයෝජන ගන්න වෙනසක්.
දැන් ඔය දැන් අපි ওই ටික හිතන්නේ මේ මේ මෙහෙම අරූපාවචර කියලා කොහෙද දැනක් තියෙනවා.
එනම ලෝකයක්
තියෙනවා. එනම ලෝකයක් තියෙනවා. කියලා හිතාගෙනද
හිතාගෙන.
ඒක එහෙම දෙයක් නෙවෙයි මේක ඇත්ත.
සංයෝජන මට්ටම් අනුවයි බෙදන්නේ.
මේ මේ කෙලස් මට්ටම මත
තමයි විභජනය
කරන්නේ. හැදෙන එක.
එනම ලෝකයක් වෙන
හිතනවා. දැන් මේකේ කෙලස් කෙලස් යටපත් කිරීම තුළ ඔය භූමි වෙන් කරන්න පුළුවන්
නේද? නැත්නම් මාත කාම භවයේ මේ මහ පොළේ ඉඳගෙන අපිට දැනගන්න ඉන්න. මම වෙනස් කරන්න පුළුවන්.
දැන් අපිට හිතෙන්නේ මේ මේ අදිවි ලෝකෙට කොහේ හරි යති, සතර පාය කොහේ හරි යති. තිස්සක් තලේ එක එක තැන්වල තියෙන ඕවට යනවා කියලානේ. ඒක මේ සාමාන්‍ය පටන් ගන්න කෙනාට හිතන මට්ටමයි. කියන්නේ ලෞකික මට්ටම. ලෝකෝත්තර දර්ශනයේදී ඊට වඩා වෙනස් වෙනවා.
ලෞකිකයට එහෙම පෙන්වන්න වෙනවා නේ මට්ටම.
පෙන්වන්න වෙනවා. එතනින් තමයි පටන් ගන්න. එතනින් තමයි මේ අර මූලික පවට බය ඇති කරන්නේ නැහැ ඒක ඕනේ. කම්මස්සගතා සම්මාදිට්ඨිය කියන කර්මඵලගෙන තේරුම් ගන්න එක අර නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්නේ ඒක ඕනේ. හැබැයි මේක ආර්ය මාර්ගෙ නෙවෙයි. ආර්ය සම්මාදිට්ඨිය කියනකොට චතුසත්‍ය සම්මාදිට්ඨිය. ඒක එක්ක බලනකොට මේ කර්මඵලගෙන කතා කරන එකත් මිත්‍යා දෘෂ්ටිය. يعني සතරේ අනැහැටි මේ කතා කරන්නේ කර්මඵලවලින්. ආර්ය දර්ශනයේදී සතරෙන් එතර වෙන හැටි නේ. තිස්සෙක් තලෙම මිදෙන හැටි තමයි ආර්ය දර්ශනය. බස්කෝ වෙනා නැති. එතකොට ඒකේ ඒවා කොහේ හරි තියෙන දැන් ඒ වගේ ඒ මට්ටමින් හිතන්න එපා. දැන් ඔකේ තව එකක් මේ මතක් කරන්න ඕන. දැන් ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයේදී බොරු වෙනවා කියලා ඒ බුද්ධ දේශනාව තියෙනවා. සාමාන්‍ය ලෝකයා ඇත්ත කියලා හිතන එක ආර්ය දර්ශනයේදී බොරු වෙනවා. ආර්යයන් අහංසේ ඇත්ත කියලා හිතන එක ලෝකයාට බොරු. يعني හිතා ගන්න බෑ. මොකද? ඒකත් තුලදී තියාගෙන අපි හොයන්න ඕනේ. දැන් අපි දැනට ඇත්ත කියලා හිතන් ඉන්නේ ඒවා දහමම වෙන්න පුළුවන්. මේක අවබෝධ කරනකොට මොන බොරුවක්ද කියන්නේ. අපි දෘෂ්ටියක ඉඳන් එතන හිටියේ කියලා පේන්න ගන්නවා. දැන් උදාහරණයක් ගත්තේ දැන් අපි ওই ලෝක ටික තැන් තැන් වල කොහේ හරි තියනවා කියන එක දෘෂ්ටියක්. ඒක මත ඉඳන් අපි හදපු මත ටිකන්නේ තියෙන්නේ. ඒවා ටික කොහොම කඩාවැටෙනවා මේ හරිද? ඒකයි මං කියුවේ දැන් ওই වචන වල තේරුම් හොහො අපි එකතු කළාට ඔක්කොම බොරු.
දාමට වරපෝ.
ඔව් ඒක අර මතක තියාගත්තු මොකද දැනුම ගොඩක් විතරයි.
මට රෝහිත සුසුත්ති කියනවනේ මේ ආයතන හයක් තුලමයි ලෝක හදාගන්නේ.
ඒකේ මේ බාහිරෙන් හොයලා ලෝකයේ සංදේ නිරෝධය මාර්ගයේ කවදාවත් දකින්න බෑ බාහිරින් හොයන්න.
මම අහපගෙන ඇත්තට මේ ඒක පිට තමා නෑ මම අර කිව්වේ අර මේ අතුලිසිටින්න.
ඔය ඒක කියන්නේ මං තේරුම් අරන් ඉන්න හැටි තමයි අනාගාමී කියන කොට ඒ කියන්නේ දහමේ විස්තර වෙන්නේ කාම ලෝක වලට ආයේ නැහැ. උත්පත්තියක් ලබන්නේ නැහැ කියන එක විතරයි. මේ සුද්ධවාසී විතරයි උපදින්නේ කියන එක මට හිතෙන්නේ පස්සේ ආපු මතයක් කියලා. නෑ ආගාමී කියන එක තමයි විස්තරේ. දැන් ඔය අර උන්නාව බ්‍රාහ්මණ යටත් බුදුහාමුදුරෝ කියන එයා ගියාට පස්සේ අනිත් දික්ෂන් වහන්සේට ඒ බ්‍රාහ්මණයා දැන් මැරුණොත් නැවත් ආයි කාම ලෝකයකට එන්නේ නැහැ කියලා. එහෙම
කියන්නේ.
ඔව්. නාගයලා ගිහින් තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ අනාගම. ඒතර කියන්නේ සුද්ධවාස යනවා කියලා. කාම ලෝකෙට එන්න කෙලස් ටික නැති වුණා. එහෙමයි විස්තර කරන්නේ. අපි තමයි මේ ලෝක ටික හදාගෙන මේ එහෙම තමයි අහන්න ලැබෙන්නේ. ඒ අහන්න ලැබෙන්නේ ඉතින් ඔය මට්ටමේ දැක්ම තියන අයගෙන්
මහත් කණික මට තව කොන්සිඩර් දෙන්න. දැන් කාමාවශ්‍ය දිව්‍ය ලෝක හයක් දෙදලා පෙන්වන්න
ඉස්තර කරමු.
එකම කාමාවචර මට්ටම් තුල කාමහත කෙලසන නාමයක් තියෙනවා. එතකොට දිව්‍යනේ කායික ස්වභාවය ආලෝකී මේ මට්ටම් වල වෙනස්කම් බොහෝ තිබෙනවා.
ඒ කියන්නේ ලෝකයට ඒ වෙනස තියෙන අපේ හැම. දැන් අපි ගන්නකොට මනුෂ්‍ය ලෝකේ අපිට කොච්චර පරතර තියෙනවා.
පිට
මේ එකම පත්තය බොහොමම ලෙවල්
තියෙනවා. ඒකයි බෙදන්නේ යම් මට්ටම
කියන්නේ මිඩල් ක්ලාස් ලෝකලා ඔහොමම අපිම බෙදා ගන්නවා.
එහෙම සම්මුතියට.
ඒ වගේ ඉතින් දිව්‍ය ලෝක වල ලෙවල්ස් හයක්.
ඒ වගේ එකක් නේද?
ඔව්.
දැන් අනාගාමීනස් මහත්තයා අර මනායතන තුල කෙලස්ටිකේ වෙනස්කම් තියෙනවනේ.
ඔව්.
ආමේ විතර නෙමෙයිදිනේ.
ඔව්.
තව මනායතන තුල කොච්චර වැටෙනවද?
මේක
ගේනානත්යක් තියෙනවා.
නානත්.
එතන මොකක් හරි නේද තලෙ එතන තියෙනවා. සහිතුයි.
ඔව්. හැකියාවක් ඇති. අපි අපාරේ වුණත් ප්‍රධාන වශයෙන් හතරට බෙදුවට ඔය තව තව
බෙදනවනේ.
ඒ වගේ වෙනස්කම්. එහෙම ඒ වගේ හිතන්න පුළුවන් ඉතින්.
පරියාපන්න භූමියේ රහතන් වහන්සේ
නේද? අන්න ඒකයි. දැන් අපි බලන්න ඕන ඔය දැන් ලෝකේ එක එක විදිහට බෙද බෙදා බලන එක නෙමෙයි. මේකෙන් ඊතර වෙයි. අපරියාපන්න කියන්නේ මොකක්ද? ඒකයි තේරුම් ගන්න. ලෝකෝත්තර දර්ශන. ඒකට ඊක පෙන්නන්නේ මේ ලෝකේ. කාම හරි රූප හරි අරූප හරි ඔක්කොම මේ සත්‍යය ඉන්න ලෝකනේ. මෙරි මෙරි උපදින සත්‍යය ගමන් කරන ලෝකනේ. ඒක ලෝකෙන් ඊතර වෙන විදිහ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දෙන්නා. මොන ඕකේ මම හොඳ සූත්‍ර හතරක් කරමන් අද දීපු 12 වෙනි පොතේ තියෙනවා සමිද්දි. ඔව් සමිද්දි සාමුද්‍රෝ එක එක ප්‍රශ්න අහනවා සමිද්දි සූත්‍ර කියලා. එකක් සමිද්දි ලෝක පඤ්හා. ඒ කියන්නේ ලෝකය ගැන ප්‍රශ්න කරනවා සූත්‍රේ. ඒක අහන්නේ මේ රාග්‍යතන හසෙන් ලෝකේ කියලා කියන මොකද්ද මේ ලෝක? ලෝක කියන්නේ මොකද්ද? කොපමණකින් ලෝකේ පැන වෙයිද? කියලා. ඊළඟට ඒ සූත්‍ර හතරව එක ළඟ තියෙන්නේ සංයුක්තණයි හතරම මම ඒක දාගත්තා යන්න. ඊළඟට තව සූත්‍රයක් තමයි මාරපඤ්ඤා සූත්‍රය. මාරය කියලා කියනවා. කවුද මේ මාර? කොතනින් කොපමණකින්ද මාරය පැනන්නේ? ඊළඟට මේ ඊළඟට දුක්ඛපඤ්ඤා. ඒ කියන්නේ දුක කියලා කියනවා මොකද්ද මේ දුක? ඊළඟට සත්‍යය සත්‍යය කියනවා මොකද්ද මේ සත්‍යය? අන්නයි ප්‍රශ්න හතර අහන සූත්‍ර හතර. ඒක බලන්නේ හිමිට කියවලයි සූත්‍ර හතරේ සාකච්ඡාව තමයි 12 වෙනි පොතේ තියෙන්නේ. ඒකට ඒ හතරටම දැන් බුදුරජාණන් වහන්සේ දෙන්නේ එකම උත්තරේ. ඒකයි ඒකේ වටිනකම.
නානත්‍යක්
කියන එක. ඒකේ උත්තර තමයි ඇස ඇතිකල්හි ලෝකේ. ඇස ඇතිකල්හි සත්‍ය, ඇස ඇතිකල්හි දුක, ඇස ඇතිකල්හි මාර්ගය. ඊළඟට රූප ඇතිකල්හි ඔය විදිහටම කියනවා. ඔයගේ ආයතන හයටම කියන්නේ. ඒකත් මේකට සම්බන්ධයි. ඒකට ආයතන 6. ආයතන 6 ඇති කලහි. නෑ 6ම වෙන්න ඕනේ එකක් තිබුණා. දුක තියෙනවා, ලෝකේ තියෙනවා, සත්‍යය ඉන්නවා, මායය ඉන්නවා. ආයතන 6 මායයට කියලා තියෙනවා නේදේශන. එතකොට ඔය හතරම එකයි. ලෝකේ කිව්වත්, දුක කිව්වත්, සත්‍යය කිව්වත්, මායය කිව්වත්
හතරම එකයි.
හතරම එකයි. ආයතන තියෙනවනේ ওই ටික
තියෙනවා. තියෙනවා.
එතකොට මේ ආයතන වලින් එතර වෙන හැටි තමයි අපි මේ ලෝකෝත්තර දර්ශනයේ විදිහට හොයන්න ඕනේ.
නරුණාම නේ පණ පිට.
පණ පිට.
එතනයි විශේෂත්වය.
ජීවත් වෙන්නේ. රහත් වෙන්නේ ජීවත් වෙන්නේ. මෙරිලා මරණයෙන් පස්සේ ලබන නිවනක් නෙවෙයි.
ඇහැ නැතුව ජීවත් වෙනවා නේ. ඇහැ කියලා
කිව්වොත්. අන්න හරි. දැන් ඇහැ පාවිච්චි කරන්න එපා. මාරයට අහු. ඒ කියන්නේ ඇහැ පාවිච්චි කරන්න මාරයට අහුනවා. හලතා ඇහැ පාවිච්චි කරන්නේ නිමිති ගන්න නැතුව. චක්කුණා රූපං දිස්සා න නිමිත්තක් ගාහි හෝති. එහෙනම් ඒ රහතන් වහන්සේ.
නාන නිමිති ගන්න නැත්තේ.
නිමිති ගන්න. ඒක ඕක හරි ගැඹුරින් තේරුම් ගන්නවා මොකද්ද මේ කියන්නේ. එහෙනම්
අපිට ඒක හිතලා කරන්න
බැහැ. හිතලා කරන්න බෑ මේක ප්‍රඥාව.
මෙන්න ඕනේ.
ඒකෙන්ට මනසට දෙන්න ඕනේ. ඒක අපිට අනුමාන ඥානයක් විතරයි ගන්න පුළුවන් මේ රහතන් වහන්සේ මේ වගේ කියලා. පෙර රහතන් වහන්සේ ගැන ප්‍රශ්න ඇහුවම මම කිව්වේ ඔබ දැන්ම අහන්න එපා කිව්වේ මෙන්න මේ ටික තේරුම් ගත්තාම ඒවට උත්තර එනවා.
අපි අන්නේ එතන පිටක් අවසන්නාසේ තියෙන නිසා
දැන් අපිට දැනට ප්‍රශ්න තියෙනවා රහතන් වහන්සේ නම් ඇහැ පාවිච්චි කළේ කොහොමද? කන පාවිච්චි කළේ. ඒක දැනට තියෙන ප්‍රශ්න. ඔය ප්‍රශ්න ඉන්නේ මේ ඇහැ පිළිසිඳ දැකලා නැති තාක්. ආයතන පිරිසිඳ දැක්කේ නැත්නම් ඒ කියන්නේ ලෝකයාට තියෙන ප්‍රශ්න ටික තියෙනවා.
ආයතන වැඩ කරන හැටි දන්නේ නැහැ.
මේ ආයතන මුලාව අපි අඳුර ගන්නවා. දැන් ඇයි අපි කාම ලෝකේ හදන්නේ? කියတဲ့ එක තේරුම් ගන්න ඕනේ ආයතන මුලාවයි. ඒකට ඒ ආයතන මුලාව වෙන හැටි එක එක ආයතනෙට හොයන්න ඕන වෙන වෙන. ඒක ඕකේ වන් සාමාන්‍යයෙන් අපිට ප්‍රායෝගිකව මේ පටන් ගන්න ලේසි මේ ඇහැට වඩා කනට ඇහෙන ඒ ශබ්ද ඇහෙනකොට මොන රහිය කියලා අහනවා කියලා හිත. නැත්තම් වෙන වෙන දෙයක් නෑ. හිතනවනේ ගස්සල අතු කෙලගෙන. එහෙනම් පත්තේට දැන් මේ ලෝකේ ගැනනේ දැනගන්න. එළියේ තියෙන දේවල් ගැනනේ. එතකොට මේ ඇහුණ සද්දේ ඕවා තිබුණාද? ඔය දැනගත්තු එකක්වත් සද්දේ තියනවාද? නැහැ. ශබ්ද මාත්‍රයක් විතරයි. දැන් කනට පුළුවන් ශබ්ද අහන්න විතරයි. එහෙනම් ඔය රූප ටික හැදුවේ කවුද? දැන් මේ මොහොතේ. අපි ඔය එළියේ මම ඇස්සේ හොයාගෙන හොඳට අහගෙන හිටියද රූප පෑයෙන්න හැදෙනවා. ශබ්ද වලට අතර. කොහෙන්ද මේ රූප හැදෙන්නේ? මනස.
ඉතින් හරිය දැන් රහයේ කියලා නොහිතුවට ඒ ගතිය හිත ඇතුලේ තියෙනවා.
ඔව්.
හිතන්න ඕනේ.
හිතන්න ඕනේ. ඒ ටික ඉඳේ වෙලා ඉවරයි.
ඒ ගතිය තියෙනවානේ දැම ටිකන්නේ.
දැන් අපිට මේ මට්ටමේදී කිසිම සද්දයක් අහන්න බෑ රූපයක් නැතුව. රූපය දිලා ඉවරයි.
නෝමයි රූපය.
ඒකයි කියන්නේ මේ අපි අර සැඩ ප්‍රහරට අහුවෙලා ඉවරයි ඕගේ. කාම ඕග කියලාත් කියනවානේ. ඒකට ඕගෙලා ඉවරයි.
අහගෙන යනවා නේ.
අහගෙන යනවා. එතකොට මේ විදර්ශනාව ඕන වෙන්නේ ඕක අනිත් පැත්තට පොඩ්ඩක් බලන්න ඕන මොකද්ද මේ ඇහෙන්නේ සද්ද විතරනේ දැන් රූප ටිකක් පේන්නේ එළියේ තියෙන රූපද මේ මොහොතේ පේන්නේ හිතේ හදන එකද හිතේ හදන ඒවානේ ඒතකොට හිතේ හදපුවා දැකලා අපි විශ්වාස කරලා තියෙන එළියේ තියෙන ඒවා දැනගත්තා කියලානේ ඔන්න මෝඩකම ආයතන මුලාව
මනයි කනයි ගැටගෙන
මනෙන් හදන ටික එළියේ රූපවලට ගැට ගන්නවා සතර මහා ධාතු කරනවා දැන් මනසෙන් දැනගන්න එකක්වත් සතර මහා ධාතු නෙවෙයිනේ ඒ රූප දින දෙයා හිත දැනගන්නානේ මන ධම්ම මනෝ විඥාන ඔකට කියන්නේ අපි හිතන්නේ නෑ එළියේ තියෙන සතර මහා ධාතු රූප තමයි ඒ දැනගත් තියලා රූපයක් ගැට ගන්නවා මේ නාම ධර්ම වලට මනසට
මට නාම රූපයක් කියලා ඔතෙන්ද කියන්න පුළුවන්ද කි? නාම රූප පච්චා
නාම රූප කියන එක තනි වචනයකට ගන්න ඕනේ.
තනි වචනයකට
අපි නාම මෙහි රූප අරෙහි කියලා නිකන්
දැන් ඒක නේද නාම රූප කියන්නේ. නාම රූප පච්චා සලායතන වෙන්නේ ඔතෙන්
ඉන්නේ. ඔව් ඒකයි කියන්නේ නාමයේ ඒකාන්තය රූපයේ තවාන්තය.
විඥානෙ
මැද ඉඳන් තමයි ඔබ කරන්නේ.
විඥානෙ
මැද. මැජේ රූප. එතකොට මේ පටන් ගන්නකොට එහෙම තමයි. අපි ආ රූපේ එළියේ තියෙනවා නාම ටික හිතේ. අපි දෙකම පිළි අරන්නේ ඕක කියන්නේ. රූප කියන්නේ මොනවද කියලාත් වෙනව පිළි අරන්. නාම කියන්නේ මොනවද කියලා වෙනම පිළි අරන්නේ. ඔය දෙක පිළි ගන්නකොටම ලෝකෙට අහු වෙලා. ඔව් අපි පිළි ගන්නවා විතරනේ. ඔය දෙක සම්බන්ධ කරලා තියරයි. ගැට ගහලා ඉවරයි. දැන් ඔය රහයිජා කියලා රූපයක් ගැට ගැහුවානේ මේ හිතේ තියෙන එකට. එළියේ තියෙන රූප. ඔනෑ රාම්තෝ ජතා බහි ජතා කියලා
නේ. පිළේ වෙච්ච ප්‍රകൃතිය පෙනුනේ නැහැ.
පෙනුනේ නැහැ. සිහිය නොවන පිහිටියේ නැහැ. මේ හිතෙන් කරපු වැඩේ.
කියන්නේ එකක් දීලා වෙන එකක් පෙන්නත් නැවතු වගේ නේ.
නැවතුවා.
දෙන්නේ එකක්. හම්මුනේ වෙන එකක් වගේ අපි නෝයි.
ඔව් දැන් අපි මූලික මට්ටමින් හිතුවත් ඇහුනේ ශබ්දයක් විතරයි.
ශබ්දයක් විතර නෑ. උන්ට අපිට හම්මුනේ
අපිට එළියෙන් හම්බුනේ ශබ්දේ විතරයි.
විතරලා හම්මුනේ.
අපි රූප ටිකක් මෙහෙන් හදලා ගිහින් එළියෙන් තියන.
එළියෙන් තියනවා.
ඒක හිතෙන් හදන රූප ටික දැනගෙන ඒ ටික තියෙන්නේ එළිය කියලා විශ්වාස කරනවා. අක තමයි අපේ ලෝකේ ආපු පුරුද්ද, සංසාරේ ආපු පුරුද්ද. ඒක කඩන්න විදිහ තමයි මේ විදර්ශන.
ඔහොම
සියුම් තනක් ඔක තේරුම් ගන්නවා. ඒකයි මේ දහම අනේ කියලාගේ ඔතන සූත්‍රයක් තියෙනවා දන්න දකින කෙනාටයි කෙලස් දුරු කරන්න ඕන නොදන්න නොදකින කෙනාට බෑ ඥානතෝ පස්සතෝ ඥානං කියන්නේ දැන් අහලා දැනගන්නවා පස්සතෝ කියන්නේ දකින්න ඥානතෝ අහම් වික්කවේ පස්සතෝ ආසවාණං කයං වදන් ආශ්‍රය ශේය කරන්න පුළුවන් කියලා වදාරන්නේ දන්න දකින කෙනාට නෑ අඥානතෝ නෑ පස්සතෝ නොදන්න නොදකින කෙනාට ආශ්‍රවේශය කරන්න බෑ.
මාර්ගය වඩන්න පුළුවන් ඵලය හම්බෙන්නේ.
භාවනා කරයි.
කරයි.
ඵලය ලැබෙන්නේ නැහැ නේ. ආර්ය මාර්ගෙ නෙමෙයි වඩන්නේ.
ආර්ය මාර්ගෙ.
ඒ කියන්නේ දහම අහලා දැනගත්තේ නැත්නම්. එච්චර අපි මේ දර්ශනා කරනවා කියලා සතිපට්ඨානෙ වඩනවා කියුවානේ. ඒ බුද්ධ දේශනාවට අනුව මේ ආර්ය මාර්ගෙ නෙමෙයි. එකයි මේ දහමේ දැනගන්නම ඕන ටිකක් තියෙනවා. ඒ නුවණ මත තමයි ඒ නුවණ තමයි සම්මා දිට්ඨිය වෙන්නේ. ඒක සතර ඥානෙ තියෙන්න ඕන පටිච්ච සමුප්පාදය දකින්න ඕන අන්න ඔය ගතිය තිබුණොත් විතරයි අපිට මේ කාර්ය මාර්ගය කියලා ගන්න තියෙන්නේ. එහෙම නැත්නම් මොනවා ලැබුණත් ඒ කාර්ය මාර්ගය නෙවෙයි.
මොන සමාධි ප්‍රදුණත් ඒත් නෑ. මුදිලා ගෙඩි පිටින් ඉන්න. යා කැඩින්නේ
ඔය ධ්‍යාන වඩ වඩ එක එක ඒවා කියලා කිව්වට පුද්ගලය හැමම ඉන්නේ සක්කාය දිට්ඨියේ හැමම තියෙනවා අඩු ගානේ සෝවන් වෙනවද බැහැ හැබැයි ඒකෙන් කියන්නේ ඒව කරන්න එපා කියන එක නෙමෙයි අර මම ඉස්සෙල්ලා කිව්වේ සමාධි ධ්‍යාන වඩන්න ඕන පුළුවන් තරම් ඒකට රැවටෙන්න හොඳ නැහැ දැන් දහම තියෙනවනේ අපිට දහමත් එක්ක නුවණින් විමස කියන එක ඊට පිටින් අරදින්න විදිහක් නැහැ ඒකෙදි දැන් අපිට ඉතින් පටන් ගන්න වෙන්නේ කෙක්කෙනාගේ මතවලින් තමයි. හැබැයි ඔක දැන් භාවිතා කරනකොට ටිකෙන් ටික නිවැරදි දහම හොයාගන්න පුළුවන් වෙනවා.
මාත් පස්සේ යොමුදැනක් මම අහන්න. දැන් අපිට සබ්දයක් එද්දි රැහැය කියලා අපිට හිතට රූපයක් මෙයා වෙන්නේ අපි කලින් ඔහොම සිද්ධියක් රූපයක් ඇහැට දැකපු නිසා රැහැය කියන්නේ. ඒකට අනුසය නිසා නේද ආශය.
හරියට හරි.
ආශ්‍රව අවදාවත් ගහය දැකලා නැතුව සද්ද ඇහුවත් ඒක එළියෙන් එනවා කියන ගතිය තියෙනවා තමයි. මේ සංසාරයෙන් මාපු ගතිය තමයි තියෙනවා.
ඒක හරි එක හොඳ ප්‍රශ්නයක්. දැන් අපි රහයියෙක් හදලා එළියෙන් තියන්නේ රහයියෙක් ගැන කලින් අහලා තිබුණා විතරම
විතරම.
රහයියෙක් ගැන අහලවත් නැති පොඩි ළමයෙකුට ඔය සද්ද ඇහුණා.
අරුදු 6-7ක කියමුක අපි දැකලා
නැහැ. රහයියෙක් කියන චිත්‍රයක් මොකක්වත් හැදෙන්නේ නැහැ.
ඒක පයින්වන්නේ.
හැබැයි ඔව් එතන දැන් මේ මේ මේමත් තමේ මුලාව නැති වුණාට
සංඥා
මුලාවක් තියෙනවා.
ඔව් සංඥානාවක් තියෙනවා. ඒක මුලාව තියෙනවා කියන එක.
ඔව් දැන් එතන අපේ හැමදේම මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි
සංඥාවක් තියෙනවා කියන
හැඟීම. හරි එළි
හරියට හරි.
රූපයක් තියනවනේ.
ඒක දහුන. රූපයක් තියනනේ. දැන් සද්දය. සද්දයත් රූපයක්.
සද්දයත් රූපයක්.
සද්ද රූප මට්ටමට මුලා.
ඒක කාමරා.
දැන් අපි ඔය හදපු මේ අනිත්
රූපකට ගහන්න බෑ.
ඔව් අනිත් රූපේ නෙමෙයි. හැබැයි සද්ද රූපේ කියන එකට අහු වෙලා.
ඒ දහුන එළියට.
අතුලට අහු වෙලා. එළියට අහු වෙලා නෙමෙයි. මේ වගේ කක්.
නෑ නෑ නෑ. සද්ද රූපේ එළියනේ.
රූප නිමිත්ත ලැබුණා දහුන.
අපිට සද්දේ අර පැත්තෙන් කියලා කියන්න පුළුවන්.
කියන්න පුළුවන්. අහුණා.
රූපේ හැදුවේ නැතුවට අධ්‍යාවේ අරහෙන් කියලා කියනවාද? දිශාවක් පෙන්නනවා නේද?
මෙතනින් ආයි කියලා පිළිගන්නවනේ
දැන්. එතකොට ලෝකේ හැදලා ඉවරයි.
අනේ එතනත් ගලවන්න දර්ශනය ඕනේ නේ. එතනයි දර්ශනය ඕනේ කියන්නේ.
ඔව්. එතන තමයි ඔය අජ්ජත්ේකාන්තයක් බහිද්දේකාන්තයක් කියන එක. සද්දේ අරහෙනම් මෙහි අජ්ජත්ේ තියෙනවා. එහෙනම් අපි අතන මෙතන වෙන් කරලා ඉවරයි.
හැදුණා.
ඒකත් හැදුණා. එතකොට මුලා වෙලා ඉවරයි. මේක දැන් මෙහෙමයි මේක තීරුම් ගන්න ඔතන හෙව්වට එතනින් නෙමෙයි පටන් ගන්න තියෙන්නේ එමෙකට ඒතර දැනගන්න ඕනේ ඒකත් ඒ සද්දේ අර පැත්තේ කියලා කියන්න එහෙන් සද්දයක් තැනෙව්වේ ඇයි කියලා හොයන්න ඕනේ ඔය හැම එකම දැන් ඒ ඇයි කියලා හොයන එක තමයි ප්‍රතිපත්තාන කියන්නේ හොඳට වැළුවත් වෙයි දැන් කායනුපස්සනාවේ තියෙන්නේ මොකද්ද ඉති අජ්ජත්තං වා කාය කාණපස්සී බහිද්ධාවා කාය කාණපස්සී සජ්ජත් රූපයක් තියනා නම් ඒකත් කාය කාණපස්සී විතර තියෙන්න ඕනේ බහිද්ධ රූපයක් තියනා නම් ඒකත් කාය කාණපස්සී විතර තියෙන්න ඕනේ කොහොමද කාය කාණපස්සී විතර තියෙන්නේ යන්න ඔබ සතිපට්ඨානෙ හිතට කියවන්න ඕන දැන සජ්ජත් හරි බහිද්ධ හරි එකේ කායනුපස්සනාව වඩන්න පටන් ගන්න තැන තමයි ඊළඟට විස්තර කරන්නේ සමුදය ධම්මානුපස්සීව කායස්මින් ඉති. අර තමයි කියලා දහම්.
ඊටක නැත්තම් ලෞකිකයි අර.
ඊටක නැත්තම් රතිපත්තාන භාවනාව පටන් ගන්න නැහැ.
නැහැ. දෙකටත් අරටි කරන්න
ඕනේ. ඔතන තියෙනවා ඊළඟට ඔය සතිපත්තාන විභංගය කියලා තැනක ඔක පෙන්නනවා. සතිපත්තාන භාවනාව කියන තැන පටන් ගන්න එන්නේ සමුදය ධම්මානුපස්සීව ඉති කියන තැන.
මේ වචනේ වටිනාකම.
ඔව්. අපි ඕක අමතක කරලා තමයි ආනුපස්සනාවට. දැන් මොකද්ද මේ සමුදය ධම්මානුපස්සී? පස්සී කියන්නේ දකින්නවනේ. ඥානම් පස්සන් කියලා කියන්නේ. දැන් දකින්න දෙයක් කියනවා. මොකද්ද දකින්න කියන්නේ? සමුදය ධර්මය. හටගත්තේ කොහොමද? කියන එක මේ හොයාගන්න කියනවා. අජ්ජත් හරි බහිද්ද හරි ඔය රූපේ හටගත්තේ ඇයි? මොනවා හින්දාද? මොකක් හින්දාද?
කියන්නේ එළියෙන් කාක්කාරී සද්ද මත හැදුනේ. කොයි හේතුකක් හිටියෙන්ද කියන එක හොයාගන්න ඕනේ.
හේතුකක් ටික හොයාගන්න ඕනේ.
එළියෙන් හොයාගන්න ඕනේ.
ඒක ඇතුලෙන් හොයාගන්න ඕන කියලා මේ රෝහිතත් හිතුවා. ඒ සූත්‍ර වලින්ම බාහිරෙන් හෙව්වට හරියන්නේ නැහැ. Taman තුලින් හොයන්නත් ඕන සමුදේ. එතකොට දැන් ඔන්න අරේතත්තේ සද්දයක් තියෙනවා කියලා දැනගත් එකේ සමුදේ හොයන්නවා. කොහොමද අපි ඕක දැනගන්නේ? ඊළඟට ඒ සද්දේ ඇස්නේ මේ පැත්තේ කණකින් කියලා අජ්ජත්යක් උත්පරවනවා. ඒකෙත් සමුදේ හොයන්නවා. කණෙන් ශබ්දෙයි කියන ওই රූප දෙකේම සමුදේ ධම්මානුපස්සී වෙන්න ඕන. ඒකට තමයි කාණුපස්සනාව. හරි. සමුදේ ධම්මානුපස්සී කියන තැනින් තමයි භාවනාව පටන් ගන්න. සමුදේ ධම්මානුපස්සී කියනකොට තේරුම් ගන්න මේක හටගත්තේ කොහොමද කියලා හොයාගන්න කියලා මම කියන්නේ. ඒ හොයාගන්න ඕන එළියෙන් නෙමෙයි තමයි
තියෙන්නේ. එළිය හොයන්න දැන් නැහැ එළියම නෙමෙයි.
ඔව් අපි. නෑ අපි හොයන්නේ එළිය.
අපි හොයන්නේ එළිය.
ඔය සද්දේ ආවේ කොහෙන්ද? අර කුරුල්ලා කෑ ගහපු හිටන්නේ.
මේ ලෝකයේ ඉන්නේ.
ඒ එළියෙන් හොයන්නේ. එහෙම හොයලා හරියන්නේ.
මේක කඩ කඩ බලලා හරියන්නේ නැහැ.
ඒක කඩ කඩ බලලා එළියෙන්
හොයන්නේ. එළියෙන්.
නැත්. ඔබ බුදුහාමුදුරුවෝ වෙන්නන්නේ. Taman තුලින් හොයන්න. මේ දැන් කොහමද ඔන්න ඔය හොඳ තැනකට ආවේ? සද්දේ තියෙන බවයි කන තියෙන බවයි. ඔය දෙකේ දැන් ඔය දෙකම රූපනේ රූපස්කන්ධේ. ඒක කායනුපස්සනාව වඩන්න තියෙනවනේ. අපි ඉන්නේ සද්දේ මේකයි කන මේකයි තියෙන තැන දැන් පටන් ගත්තේ. අජ්ජත් රූපේයි බහිද්ද රූපේයි ඊළඟට කරන්න තියෙන්නේ ඒකේ හටගත්තේ කොහොමද කියලා හොයන්න. හේතු ප්‍රත්‍යය. දැන් බලන්න මොකක් හින්දාද පද්දේ තියෙනවා කියලා දැනගත්තා. මොකක් හින්දාද කන තියෙනවා කියලා දැනගත්තා. ඉස්සෙල්ලා කන පැත්තෙන් බලමු. හරි. දෙ පැත්තෙන් කොයි පැත්තෙන් හෙව්වත් එකම තැනට එන්නේ.
බාහිර පැත්තෙන් හෙව්වත්.
ඔව්. දෙකම එකම අවබෝධයෙන්. හැබැයි සමුදේ තමන් තුලින් වෙන්න ඕන.
හරි.
බාහිරයකත් සමුදේ තමන් තුල වෙන්න ඕන, අජ්ජත් එකත් සමුදේ තමන් තුලින් වෙන්න ඕන. නේද? දහමට අනුව. දැන් අපි නිකවට හිතමුකෝ දැන් තමන්ගේ කන ගැන හිතන්න දැන්. මේ මොහොතේ. පරණේවත් නෙමෙයි, අනාගතෙත් නෙමෙයි, මේ මොහොතේ. මේ මොහොතේ කන තියනවා කියලා දන්නේ කොහොමද? මගේ කන මේ වගේ කියලා දැන් කන කියනකොට මතක් වෙනවනේ. මේ මේ පේන්නේ කොහටද? ඇහැටද මනසට?
මනසට.
මේ මොහොතේ හරි පැහැදිලිනේ. දැන් තමන්ගේ ඇහැට තමන්ගේ කන පේන්නේ නැහැ නේ. අනුන්ගේ කම්පෙන්නට වැඩක් නැහැ. දැන් අපි හොයන්නේ මගේ කනට නේ මේ සද්දය ඇහුනේ. ඒ කන
කොහේ තියෙන්නේ?
හටගත්තේ කොහොමද? සමුදේ හොයන්නේ. ඒකට ඔන්න පේනවා. මනසෙන් තමයි හටගත්තේ. දැන් කන තියනවා කියන්නේ ඇයි අපි? ඇසීම නිසායි කන උපද්දලා තියෙන්නේ. ඇහෙන්න නැත්නම් කනක් උපදින්නේ නැහැ. එතකොට දැන් ඔය ඉපදුන කන මොන වගේද කිව්වොත් විස්තර කරන්න පුළුවන් නේ. රූපයක් අඳින්න කිව්වොත් එහෙම. දැන් මේ වෙලාවේ ඇහැට පේන්නේ නැත්නම් කොහොමද ඒ චිත්‍රයක් පේන්නේ? මනසටද?
මනසට.
ඊළඟට අහන්න මනසට පේන කන අල්ලන්න පුළුවන්ද?
නෑ.
ඒක සතර මහා ධාතු වෙන්න බෑ. ඒක පහසුම. හිතට වෙන්නේ. හැබැයි අපි විශ්වාස කරන්නේ නිකන් අල්ලන්න පුළුවන් හැඩයක් තියෙන චිත්‍රය. ඒක නේ අඳින්න පුළුවන්. දැන් බලන්න අන්න මනසෙන් හදපු එක මනසෙන් දැනගත්තා කියන දැන සිහිය නෝන නෑ. හරි?
මනස අපි රවට්ටලා.
මනස රවට්ටලා කියනවට වඩා දැන් මනසෙන් කරන වැඩේ නොදන්න කමට අපි රවට්ටලා. අපි සතර මහා ධාතු කණක් උපද්දගෙන
කිම හදන් හිතේ.
ඔන්න සමුදේ. හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියලා නොදන්න කමට අපි කණක් පනෝගෙන. ඒතර පනෝගත්තු කණ තමයි අපි මේ පරිහරණය කරන්නේ. සතර මහා ධාතු.
තීන සමස් නෙමෙයි අන්තිම අපි හිතලා
පනෝගත්තා. ඔව්. දැන් මේ මොහොතේ හැදුවත් සතර මහා ධාතු කළා නම් ඕක පනෝගත්තු වෙනවා. මොකද මේ මොහොතේ හිතෙන් හදන එකනේ තේන්නේ. ඒ බව නොදන්න කමට ඔන්න නොදන්න කම තමයි සමුදේ. අවිද්‍යාව.
හට ගැනීම නොදන්න කම.
ආයතන මුලාව නිසා අපි රූපමය කණක් පැනෙව්වා.
මේකෙන් පණව.
මේ ක්ෂණේට සතර මහා ධාතු කණක් පැනෙව්වා.
ඊගේ ශබ්ද මාත්‍යා පාසා පැනෙවෙනවා.
එන්න එහෙම ක්ෂණයක් පාස පහම.
මහත්යට ශබ්දේ උපදින අවස්ථාව තමයි කණ උපදින්නේ.
ඔව්. හැබැයි සද්දේ නෙමෙයි කන උපදින්න හේතුව.
ඔව් සද්දේ නෙමෙයි.
සද්දේ ඇහෙනකොට තමයි ඉපැද්දුවේ. ඉපැද්දී අපේ මෝඩකමම.
සද්දේ නම් රහත් වෙන්න බෑනේ.
නේද? එහෙනම් රහත් වෙන්න බෑ. හරියට. බෑ. ඒ කියන්නේ ඇසීම නෙමෙයි කන පැනෙව්වේ. ඇසීම බව නොදන්න කම. ඇසීම මාත්‍රයක් කියලා නොදන්න කමට අපි හිතෙන් හදපු එකක් රූපයක් කරා. කණක් කියලා දෙයක් පනෝලා. තේරුණා? අවිද්‍යාවෙන් කරපු සංකාරයක්. පාලියෙන් කිව්වොත්.
කණ කිව්ව සංකාරයක්.
සංකාරයක්. සකස් කළා. මේ මොහොතේ මෝඩකම නිසා සකස් කළා.
සකස් කළා.
ඒක තමයි ඔය විද්‍යාපච්චා සංකාරය.
හරියට.
ඒක කණ කියන්නේ මේ සකස් කරපු දෙයක්.
හටගත්ත
දෙයක්. නිකන් නෙමෙයි අවිද්‍යාව මත. ඒක කන ගැන විස්තර කරනවා. ඔක සංකතයි අවිද්‍යා ප්‍රත්‍යය. අහලා ඉතින් අජත්තයතනත් සංකතයි. සංකතයි කියන්නේ හේතුපත්යෙන් හටගත්තේ. ඊළඟට අවිද්‍යා ප්‍රත්‍යය. ඊළඟට ඔක පටිච්ච සමුප්පන්නයි. ඒ පටිච්ච සමුප්පන්න කියන්නේ මේ ඇති කල්ලි මේ වෙයි. ඒතර මෝඩකම තියෙනකම් ඔක අපි පිළිගන්නවා තියෙනවා කියලා.
එනිසත්
නැහැ කියන්නත් බෑ අපිට.
නැහැ කියන්න බෑ. හේතු තියන්
ඉන්නයි නැත්තම්. දැන් නිකන් ඕක දකින්න ඇත කනක් නැහැ කනක් නැහැ කිව්වොත් උච්චේද ඔය.
ලොකුම බොරුවක් ඒක
තමයි. ඒකට දෘෂ්ටිය. අපි දකින්න ඕන මේක පටිච්ච සමුප්පන්න බව. මේ මෝඩකම තියනකම් ඕක තියෙනවා. ඕක තමයි වං කියတဲ့ අර වතුරට එවෙන බල්ලව ගන්න උපමාව. බල්ලගේ මෝඩකම තියනකම් වතුරේ බල්ලයි
නෑ. මේක යට ඇත්ත.
යට ඇත්ත. දැන් අපි අපිටත් කන තියෙනවා අපේ මෝඩකම තියනකම්. ආයතන මුලාව තියෙනකම්. ඒකට බලන්න මේ මේ කන කියන රූපේ හදලා තියෙන්නේ ආයතන මුලාව මත. ඔතන විදිහට ඒක ඇසීම ඇසීම බව නොදන්නා. කනක් හදලා. ඔය සිද්ධියමයි දැන් සද්දේ පැනෙව්වෙත් ඇසීම නිසා නේද? සද්දේ තියෙනවා කියලා දන්නේ කොහොමද? ඇහුණ නිසා
මොකද මොකද්ද දෙයක් දැනුණා ඒකට සද්දේ කියලා දෙයක් පෙනුණා.
අපි දෙයක් හදලා එළියෙන් තිබ්බා. ඇහෙන්න නම් එළියෙන් සද්දයක් එන්න ඕන කියලා.
ඇතුලෙන් මෙහෙන් කනක් හදුවා එළියෙන්.
ඇතුලෙන් කනක් හදුවා එළියෙන් සද්දයක්. ඔයියෙන් දෙකම මේ අවිද්‍යාව තමයි.
දෙකම
නේද? ඔක බොහොම ලස්සනට තියෙනවා මේ සූත්‍රය. අජ්ජත් ආයතනත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්, බහිත් ආයතනත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්.
මේ නිසා නැති කරන්නේ.
ඒ නිසා යෝයෙන් මිදෙන්න පුළුවන්.
අම් මිදෙන්නේ.
උපද්දන් නැති වෙන්නේ දැන් අනේ පටිච්ච සමුප්පන්න බව දකිනකොට අපේ මෝඩකමට ඕක හැදුවට මෝඩකම නැති මනසට
උපදින්නේ
උපදින්නේ අනුස්පාද නිරෝධය. ඕක තමයි නිරෝධය කියන්නේ. ඉමස්මෙන් අසති දන්නා
හොඳන්නේ.
ඕක තමයි නිරෝධය. අපි ඕක වරද්ද ගන්නවා මේ හටගත්තු එක නැති වුණා
නේද? නැහැ හටගත්තු එක නැති වෙනවා නෙමෙයි.
හටගත්තු එක නැති වෙනවා නේද? ඒක නෙමෙයි මේ බුදුදහම. බුදුදහම කියන්නේ පටිච්ච සමුප්පන්න බව.
ගොඩක් අය නෝද තියෙනව නැති නැ තියෙනව තියෙන එකක් නෙමෙයි.
එතන තමයි මේ ගොඩාක් ඇවිල්ලා හිර වුණ තැන.
මොනවද තියෙනව නැති වේගෙන් බින්දෙනවා බිලි බිලි යනවා.
ඒත් අපේ හඳුරන්නේ ওই දාර්ශනිකයෝ කියපු ඒවා ওই কৃষ্ণමූර්ති වගේ අය කිලි ගඟක් ගලාගෙන යනවා. කතා
කරගෙන මේ නිහඬව ප්‍රඥාවේ ආරම්භයයි
කියලා. මේ පටිච්ච සමුප්පන්න බව නෙවෙයි. අපි දකින්න ඕනේ මේ ඇතිකල්ලි මේ වෙයි මේ නැත්තම් ඕම වෙන්න බෑ. එතකොට ඔන්න ඔතන ඔය Nirodhe ඥානය ඕන වෙනවා. දැන් Nirodhe ඥානය කියන්නේ Nirodha කළානි වෙයි.
අහ් තේරුම් ගන්න ඕන යන්න
දිහා. මොකද මේ තේරුම්?
ඥානයක් වෙන්න.
දර්ශනේ තේරුණා දැන් නේ?
තේරුණා.
තේරුණා.
හැබැයි අපි Nirodha කළේ නෑ. දැන් රහත්ුනේ නෑ.
රහත්ුනේ නෑ.
හැබැයි අපිට පුළුවන් කමක් ආව රහතන් වහන්සේ මේ වගේ කියලා හිතාගන්න.
අනුමාන වශයෙන්.
අනුමාන වශයෙන්. අපේ අවිද්‍යාවට ඕක පැන වුණාට රහතන් වහන්සේට ඕක පැන වෙන්න බෑනේ කියලා
තීරණ
නවන. ඔබ තමයි නිරෝධය කියන්නේ.
නිරෝධය ඥානයි. නිරෝධය නෙවෙයි.
ඒක නිරෝධය නෙවෙයි. හැබැයි ඔතන තියෙනවා දැන් අපි මෝඩකමට හැදුවා කියන්නේ දුකනේ. නේද? මෝඩකමට දැන් අපේ බල්ලෙක් හැදුවා කියන්නේ දුකක් නේ හදලා තියෙන්නේ. ඒ වගේ අපි මෝඩකමට කණක් හැදුවා කියන්නේ දුකක්. ඕකට කියනවා සංකාර දුක්ඛය කියලා. ඒ දුක මේ කයට දැනෙන්නේ නැහැ මනසට දැනෙන්නේ නැහැ ප්‍රඥාවට ගෝචර වෙන්නේ. ඔබයි දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ. මෝඩකමට සකස් කිරීමම දුකයි. සංඛාර දුක්ඛය කියන්නේ ඒක. හරි. ඒක මෝඩකමට සකස් කරපු එක දුක නම් ඒක සකස්ුනේයි මෝඩකමට. දුක්ඛ සමුදය. ඒක අපේ සමුදයට ওই දුක සකස් වුණාට අවිද්‍යාව දුරු කරපු මොනසට?
සකස්සෙන්.
නිරෝධය. නිරෝධය ඥානය. දැන් එනව නේද? එහෙනම් මොකද්ද කරන්න ඕන? මග්ගේ ඥානය. මේක තමයි ආරණාර. එතකොට ඔන්න ඔය ඥාන හතරට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං, අයං උච්චති සම්මාදිට්ඨිය. මේකට කියනවා සම්මාදිට්ඨිය. ඔය සම්මාදිට්ඨිය නැත්නම් ආර්ය මාර්ගේ වඩන්න බෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ප්‍රතිපත්තාණි වඩන්න බෑ. අපිට ඕන ප්‍රතිපත්තාණියක් වඩායි.
අතන චිත්තානුපස්සනාවත් වඩායි. ඒක අරගෙන
ඒ අපේ රාමුවට ගලපපු එකක් නිසා බුද්ධ දේශනාව නෙවෙයි. දැන් මෙතන බලන්න මේ විදිහට බැලුවහම දැන් චතුරාර්ය සත්‍ය තියෙනවා පටිච්චසමුප්පාද තියෙනවා. ওই දෙකනේ දහම කියන්නේ. අපි මොනවා හරි විදර්ශනයක් වඩනවා නම් ඔය අවබෝධයට නෙන්නවා. දැන් ඔන්න ඔය කියන නිරෝධේ ඥානය තුල ඔබ වහන්සේ බැලුවත් අර ඉස්තර ඉස්සෙල්ලා අහපු ප්‍රශ්න. රහතන් වහන්සේ එතකොට මොන වගේද කියලා අහන්න හැදුවනේ. මේ රහතන් වහන්සේගේ ශරීරයට මොකද උනේ කියලා එහෙම අපිට ප්‍රශ්න
එනවනේ. ඉතින්
දැන් දාන්න අපිට ඔය ශරීරේ තියෙන්නේ මොකක් නිසාද? මම කන තියෙන්නේ මොකක් නිසාද? අවිද්‍යාව තියෙනවා. ආයතන හයටම ඔක පොදුයි අපි ගමු ඇහැකනනාසය දිව ශරීරය කියන පහට. ඔය පහ පිහිටන්නේ අවිද්‍යාව මත. අපිට ඕක පිහිටුවට රහතන් වහන්සේට පිහිටන්නේ ඔකද
ඉන්නේ.
එතනම මිදිලා. ඔය දර්ශනේ තේරුම් ගන්නකොට මං කියේ අර ප්‍රශ්නෙට උත්තරේ ඊට වගේ. දැන් අපි දැනට රහතන් වහන්සේගේ ශරීරය ගැන ප්‍රශ්න ටික අහනවා. අපි දන්නේ අපි ශරීරයක් හදලා රහතන් වහන්සේට අයිති කරලා කියලා.
මාත පොඩි දණක් තියෙන ඔතන ගැලගෙන සංගුණියා චූරි සූචියක් තියෙන වහනින් අත ඇටි කල්ලි නැමීන් දිගහැරීම කකුල් ඇටි කල්ලි ඇවිදීම් දැඳීම.
එහෙම තියෙනවා.
මේ කියන්නේ වැරදට පස්සේ ගන්නෙ නෙමෙයි.
මට ඒක අහුවෙලා නෑ. ඒක
හොඳට සංගුණියා හතරේ තියෙනවා.
හරියට හරි ඔය කියනද?
තුම හිතෙන ආශ්චර්යය. වාගේ තුනක් හැබැයි දිගහැරලා පෙන්නවා නෑ අට කතාවල ඇති. මේ කියන්නේ කොතනද කියලා මම
හිතනවා. නෑ ඒත් අට කතාව ඕනේ මේ දර්ශනය
වහන්න
ඕක තමයි.
ඕනේ ඕනේ. දර්ශනයේ හිත තමයි තේරෙන මොකද්ද මේ කියන්නේ. හරි කුදුම සූත්‍රය.
එතකොට මේ කය ඇති කල්හි තියෙන ප්‍රශ්න අර වංගේ සමිද්දි සූත්‍රය.
නේ ඔළුවේ ගැක්කුම් බඩේ ගැක්කුම්.
මාය දුක ලෝකේ සත්‍ය ඔක්කොම ඉන්නවා කය තියෙන.
හරි මේ ගැක්කුම් මොනවාද?
හැබැයි අපි දන්නේ කය පැනෙව්වේ අවිද්‍යාව මත. يعني කය පටිච්ච සමුප්පන්නයි කියන එක දකින්නවා. අවිද්‍යාව තියෙනකන් තමයි කය තියෙන්නේ. මේ ඇති කල්හි මේවි. අපිට ඕක තිබුණාට රහතන් වහන්සේට හටගන්නේ.
මොකද කායානුපස්සනාවේ හැම තැනකම බුදුන්වහන්සේ කියන්නේ අත්තිකායික 50 පච්චපට්ඨා හොති.
ඔව්.
එතන අත්තිකායික 50 සති පච්චපට්ඨා හොති කියන්නේ අනාගාන උනාට පස්සේ මාත්
නෑ. මාර්ගේ පටන් ගන්න ඕනේ.
පිටින් වැටෙන මට්ටමනේ.
ඔය දැන් කිව්වේ කන කියලා රූපයක් අපි පැනෙවුවා නේද? දැන් දන්නානේ පනෝපු එකක් කියලා. ඔන්න ඔක තමයි අත්තිකායිකයා 50. කයක් ඇත කියලා පනෝගෙන.
තම කයි මිදුන අවස්ථාව නෙමෙයි නේ. වැටෙහෙන ගතිය.
දැන් වැටෙනවා ඔය පනෝගත්තු කයක් නේ ඇසුරු කරලා තියෙන. අත්තිකායිකයා 50 සතිපච්චුපට්ඨිකා. සිහිය පිහිටලා හිටින්. ඔය කන කියන කය
පනෝගත් එකක් නේ කියලා.
අවිද්‍යාවෙන් පනෝගත්තු කියලා සිහිය පිහිටනවා. සතිපච්චුපට්ඨිකා. ඕනම කයකට සද්දේ කියන කය පනෝගත්තු එක. කියලා සියයේ පිටනවා. මොකද ඇසීමෙන් සිඹව නොදන්න ගමටයි සද්දේ පැනෙන්නේ. ඇසීමෙන් සිඹව නොදන්න ගමටයි කන පැනෙන්නේ. මේ අත්තිකායතය 50 ප්‍රතිපච්චපට්ඨිතා හොත. පැහැදිලිද? අත්ති කියන්නේ කියනවා. කායෝතිය කයක්. පනෝගෙන. කයක් ඇත කියලා පනෝගෙන. නෑ මනෝගත්තු කයක්. අර වතුරේ හදපු බල්ලා හරියට ගැලපෙනවා වගේ. දැන් බල්ලා පනෝගත්තු බල්ලෙක් ඇසුරු කරනවා. අපිත් කරන්නේ ඕකම ආයතන මුලාවෙන් පනෝගත්තු කයක් අපි අතුරු කරා. කය අජ්ජත්තයි බහිද්දයි. ඒකයි ඔය අජ්ජත්තකයිත් කායනුපස්ස විහෙර තියෙන්න කියන්නේ බහිද්දකයිත් කායනුපස්ස විහෙර.
එකම බලන්න ඕනේ.
ඒ දෙකම බලනවා කියන්නේ මොකද? සමුදය දක්. සමුදය දකිනකොට තමයි අත්තිකායතේවා 50 සතිපච්චපට්ඨා හොති වෙන්නේ. දැන් ඒක කරන්නේ මොකටද? යාවදේ ඥානවත්. අනාගතේ ඥානයක් තින්ත. සමුදේ බලනකොට දැන් ඥානේ නැති වුණාට අනාගතේ
යෝනි මොනවද කියන්නේ හේතුවක්
වෙනවා. ඒ වචන හැම එකක්ම ගැලපෙනවා. යාවදේ ඥානමත්තය පතිස්සති මත්තය සතිය පිහිටලා හිටින්න ඊළඟ එක තමයි අද ගන්නවා. නිසිතෝච විහෙරති. දැන් නිසිතව ඉන්න කෙනා තමයි ඔබ පටන් ගන්න.
දැන්
අපි කන ඇසුරු කරනවානේ නිසිත. ඇත්ත දකිනකොට අනිත් ඔබ හොඳට කනට පණ උපයන්නේ කියලා දකිනකොට වතුරේ බල්ලා මොඩනකට මනෝප එකක් නැහැ කියලා දකින්නකොට දැන් ඇසුරු වෙන්නේ නැහැ. ඇසුරු වෙන්නේ නැහැ කියන එක තමයි අනිශ්චිත කියන්නේ.
ප්‍රශ්න අඩු වෙනවා ජීවිතේ. මඩන්න මඩන්න
ලෝකෙන් එතර වෙනවා එකෙන් ප්‍රශ්න නෙමෙයි. කය කියන ලෝකෙන් අනිශ්චිතෝ කිය විරති නැති ඉන්නේ ලෝකේ උපාදි.
අයත් නිසා වින්දදුත්.
කය පණවන්නේ. කය අල්ල ගන්න නැතුව නෙවෙයි.
නෑ
නෑ. ඒක වෙන්නේ නෑ. දැන් මට මතයන් තියෙනවා කය තියෙනවා මම නෑ මගේ ඉන්නේ මගේ අත්දිරිවි කියලා. එහෙම නෙවෙයි. කය ඇසුරු වෙන්න හේතු නෑ. දැන් කය පැනනේ. ඒ අනවගත්තේ පොඩ කපට කියලා.
ඒක නිකන් නිතිකාගෙන හිතන එකක් නෙමෙයි.
නෑ නෑ.
ස්වභාවිකව.
ඒ ප්‍රඥාවෙන් තේන දේ.
අන හයතම මොහොමයි බලන්නේ. නමුත් හයතම අනායතනේ තබලා ආයතන පහටයි මොනවා බලන්නේ.
දැන් බල්ලා වතුරට රැවටුණාට අපි රැවටෙන්නේ නෑ. ඒක පිහිකලයි.
මේ රූපෙම අපේ හැඩක් පේනවා.
පේනවා. අපි පණවන්නේ.
අපි පණවන්නේ. එයා පණවන්නේ.
ඔබ හිතලා බලන්න දැන් පුඩි කාලේ සමහර විට කන්නාඩිය දැක්කම හිතෙනවා ඇතුලේ කෙනෙක් ඉන්නවා කියලා පොඩි ළමයි ගෙන් හොයනවා අපිත් ඔක කළා ඔබ තේරුම් ගත්ත දවසකනේ ඔය වැඩේ නැවැත්වී ඒ වන් කියන්නේ වතුරට මුරණ එක අපිත් කළා
එළියෙන් සමානයි
තා දැනුත් කරනවා يعني එළියෙන් රූප පණෝලා ඒව ඇසුරු කරනවා ඕකෙන් මිදෙන්න විදිහක් නැහැ මේ සතිපට්ඨාන. කායනුපස්සනාව. හැබැයි ওই කායනුපස්සනාව තේරුම් ගන්න පුළුවන් දහම දන්න දකින කෙනාට විතරයි. බුදු දහම ඇහුවොත් විතරයි. නැත්තම් අපි කරන්නේ අර තියෙන කයක ඇති වුණා නැති වුණා රෝමේ වටික බල බල ඉන්නේ.
මහත්ක පින්නල ගැන නිකන් මට දැනෙනවා අර ඒක පාරම ප්‍රകൃතියටම හිත තබලා.
ප්‍රകൃතිය තමයි ඒ යථාභූත ස්වභාවය.
ඒකේ ස්වභාවය ඇත්තටම මට දැනගෙන දිගටම කියව ඔයාලගේ පොත්වලින් මට නැවතනවා තව ප්‍රශ්නයක් තමයි මාර්ගය ඔයා පනවද්දි එයා මොන වගේ පැත්තකින්ද මාර්ගය පෙන්වන්නේ? ඒ කියන්නේ මුලින්ම සමාධිය ටිකක් හදාගෙන
නෑ 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 මේ දර්ශනය ආවෙ නැත්නම් මාර්ගය නෑ.
ඔව් මාර්ගය නෑ.
දර්ශනේ වෙන විතරලා.
දර්ශනේ වෙන.
ඊගොම පිළිගන්නවා.
එහෙනම් මොනවා කළත් මාර්ගෙ නෙවි. ඒ මාර්ගය කියන්නේ ඒක ලෝකෙටයි. ඒකට පූර්ව ප්‍රතිපදාව කියන්නේ. මේ දර්ශනේ නැතුව මොන භාවනාව කළා පූර්ව ප්‍රතිපදාව ලෝකෙටයි ලෝකෝත්තර පැත්ත නෙවෙයි ලෝකෝත්තර පැත්ත පටන් ගන්න මෙන්න මේක තේරුම් ගත්ත දවසට ඒකයි මේ දර්ශනේ තේරුම් ගන්න නම් බුදුදහම ඇහෙන්නම ඕන නුවණින් විමසන්න ඕන වෙන විදිහක් නැහැ
චතුරාර්ය සත්‍යමයි ඇහෙන්න ඕන මෙන්න
දේශනාව ගහලා තමයි මංගේ බුදුහාමුදුරුව ගැන ශ්‍රද්ධාව ඇති වෙන්නේ මේක පෙන්නලා දෙන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි නේද කිසිම කෙනෙකුට බෑ අපේ ගුරුවරයෙකුටත් බෑ ඒකයි මේ මේ බුද්ධ දේශනාව ඇහෙන්නම ඕන කාගෙන් හරි එන්න පුළුවන් හැබැයි මේ මගේ දහම නෙවෙයිනේ මේ බුදුහාමුදුරුවෝ ගියා දීපු එකද මේ කියන්නේ ඒක ඇහුන් නැත්තම් මට දැනගන්නත් බෑ එහෙනම් අපිට හිතා ගන්න පුළුවන් එකක් නෙවෙයිනේ කොහොම හිතා ගන්නද මේ තියෙන කන පොගත්තු එකක් ඒක බුදු කෙනෙකුට විතරයි يعني
අනිවාර්යයෙන්ම තව පොඩි දෙයක් තියෙනවා දැන් අපිට කන අල්ලන්න බෑ කියන සිද්ධිය කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න බෑ ආයතන හයම ගැන කතා නොකොට
මේක පැහැදිලි දර්ශනයක් වෙනකන් ඒක තමයි දැන් ඔන්න ඔය වගේ අර එක එක මට්ටමින් පැහැදිලි කිරීම මං හරි ගරු කරනවා මේ සුදස්සන හාමුදුරුවෝ ඔය පැටි වලින් ඔක පොඩ පොඩ කියා දෙනවා
එකමයි කියන්න උත්සාහ කරන්නේ
ඔව් කන කියන එක දැන් අල්ලන්න පුළුවන් දෙයක්ද? දැහැ කියන එක අල්ලන්න පුළුවන් දෙයක්ද?
මත ඒ ආයතන වල කුච්ච වෙන වෙනම පෙන්වන එක තමයි
ගොඩාක්. ඒවා ඒවා තේරුම විමසලා විමසලා මෙතෙන්ට එන්න පහසු වෙනවා ඒකට. හැබැයි මේ පෙන්වන එකේ ඉතින් පොඩි අඩුවකුත් තියෙනවා මේ මට්ටම විස්තර කරනවා අඩුයි.
මත පොඩි දෙනම නේද? එක දැන් කාමස්ථාවකද? එහේ පමණයි උපදින්නේ. චක්කු විඤ්ඤාණය පස්සේ සෝත විඤ්ඤාණය උපදිනවා සෝත විඤ්ඤාණය පස්සේ කාය විඤ්ඤාණය උපදිනවා කියලා න්‍යායක් තියෙනවා.
ඔව්. එතනින් මොකටද එන්නේ?
ඔව්. ඉතින් එන්නේ අනිවාර්යෙන් එතකොට ලෝකයේ හැම වෙලෙම අවස්ථාවට හටගෙන නිරුද්ධ වෙනවා.
අන්න හරි. පෙරණ තිබීම හටගත්තා.
ඉතුරු නැතුව
නිරුද්ධ. ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා.
උත්සාන සම්බුතන උත්සාන භවිෂ්‍යති.
ඔව්.
හරි. මට ඕක මහත්.
හැබැයි එතන තාම ලෝකෙටයි තියෙන එක තේරුම් ගන්න.
එතන පොඩි තැනක් තියෙනවා. ඒක අපි කෙනෙක්ට කියද්දි ඔයා කොහොමද කියන්නේ? ඇහැයි පිට නිරුද්ධ වුණාට පස්සේ මන උපදින, මනි උපදින වුණාට පස්සේ කාය උපදින්න කියලා ඔප්පු කරන්න කිව්ව ජීවිතෙන් අපි අභිධර්මයෙන් විශ්ල කරන්න පුළුවන්. ජීවිතේ මහත්ක තියෙන මෙහෙම කිව්වොත් හරියි.
මට ශබ්දයක් ඇහෙනකොට වෙන එක, රූපයක් දකිනකොට වෙන එක.
දෙන්නේ නැහැ
නේද? ඒකත් හරි. මෙන්න මෙහෙම කිව්වොත් හරි නේද? දැන් කෙනෙක් කියනවා නම් නෑ ඔයා කොහොම කිව්වම මම පිළිගන්නේ නෑ. ආයතන හැම එකවර උපදින්න කියලා එයා තරක කරොත් මම මෙහෙම කියනවා. එහෙනම් ලෝකේ ಜಾති අන්දේ බිහි වෙන්න බෑ. ඇයි? ශබ්දය හැදීම රූපේ දෙන්න
ඕනේ.
ඔව්. එතන හොද නැද්ද අපිට ඒ ඒ තරකේ වටින්නේ
නැහැ අපිට වෙලා තියෙන්නේ ඕක තමයි ඇත්තටම
නේ දැන් අපිට වෙන්නේ
දැන් අපිට වෙන්නේ රබ්දා එනකොට රූප ටික පේනවා
එනවනේ
එතන මොඩගමට අපි හිතන්නේ ඇහෙන් දකින්න පුළුවන් රූප තමයි. දැන් කෑ ගහන කුරුල්ල දකින්න වගේ
පේනවා.
එතන සිහියන ගණ නැහැ.
එහෙම විනානම් මැද මම කියන්නේ තර්කය.
තර්කය හරි.
සද්ද ඇහෙද්දී නේ රූප ඕන ලෝකෙ හැමෝටම පේනවා නේද? අන්ධය බිහි වෙන්න බෑ. මේ න්‍යාය හරිද?
එහෙම හරි. ඔකේ අනිත් එක වන් කියන්නේ
එහෙම
වෙන වෙන ආයතන වෙනම තියෙන්න ඕනේ. එකක් තිබුණා නැහැ ඉතින්. සැන්තැංගල වෙන වෙනම මොකටද ඒ ඒ අවහන්ත කියන එක ඒක ලෝකෙටයි කිපැත්තෙන් එහෙම
ඇතනම හරියට බැලුවොත් කායිචනියක් තුලයි මේ අපි හදන් ඉන්නේ හයක් නේ අනසම නේ මාත්‍යම් ලොක්කම
ඇත්තටම ඒක තමයි අර දැන් උනාබ බ්‍රාහ්මණයා අහපු එක ඊළඟ පියවර
යන්න තියෙන්නේ තින්ද
ඉතින්ලා මේ පහ තේරුම් ගන්නකොට හනනාවේ දිව ශරීරය ඔය පහට තනියෙන් මොකවත් බෑ
මනස නැත්තෑ
කවුද පිළිසරණ මන?
අනික මාත්‍ය මම කියන ශරීරේ ඔයා කියන ශරීරය එකපාරින් වල පේන්නේ. දෙකම බාහිර නේද? අනත් මහවුදු දෙයක් තියෙනවා.
ඒක මෙහෙම කරන්න දැන් මම ඔය දැන් උදාහරණයට ප්‍රායෝගිකව. ප්‍රායෝගික දෙය තමයි මේ මොහොතේ. කන මේ මොහොතේනේ හෙව්වේ. ඒක බලන්න දැන් තමන්ගේ ශරීරය මොන ඉරියව්වද තියෙන්නේ? ඉඳගෙන වාඩිලා ඉන්න. හරි? අනේ දැන් අපි වාඩිලා ඉන්න ශරීරයක් තියනවා කියලා දැනගන්න.
දැන් එහෙම ඔයා කතා කරන්නේ.
ඇස් එක වහගෙන බලන්න. දැන් මගේ ශරීරේ ඇස් එක නැහැ. ඇස් එක වහගෙන ඉක.
දැන්
වාඩිලා ඉන්නවනේ.
වාඩිලා ඉන්නේ තින්නකෙට. මේක පණවගත්ත එක නේ.
ඕක තමයි අජ්ජා. නෑ මේක කරන්න ඕන එක.
ඔව්. ඉතිරිනවා
මේ. ශරීරයෙන් ශරීරේ කරන්න. දැන් මේ වාඩිලා ඉන්න. කොහොමද දැනගන්නේ? කියලා ආයතන පැත්තෙන් හරි. එතකොට මේ දැනෙනව මොනවද?
වර්ණ පේන්නේ. වර්ණ දිගනේ.
ඇහැ වහගෙන.
ඇහැ
වහන. නෑ ඔය කයේ පේනවා. අයියෝ. ඇස් වහගෙන බලන්න ඔබ වහන්සේ හොඳට සිරුරක් ඇඳගෙන ඉන්නවා.
මනසට පේනවා හොඳටම.
මනසට පේනගේ තියෙනවා.
ඊනෙන් උනන වර්ණත් ඇයි
මනස. වර්ණත් ඇයි.
මේක දැන් දැනෙන්නේ.
නෑ ඔක බොහොම නුවණින් බලන්න ඕන.
මොනවද කියන වර්ණ කටහඬනේ
තියෙනවා
සිහිනේ පේන්නේ හොඳට මෙයාගේ මිදිලා නිසා
කියනවා ඇස් එක වහගෙන Taman ගැන හිතලා බලන්න දැන් මට කියතේ ලිබන් නැඳන් ඉන්නේ වෙයි පාට වහන්සේලා පුළුවන් මේ දැන් හොයන්න ඒව පේන්නේ කොහොමද දැන් ඇස් එක වහගෙන
කොහොමද කියන්නේ ඉතින්
අරගෙන ඉන්නේ කවුද සාගත් කළේ
මනස ඇස් අරගෙන දැක්කේ මනසමනේ යාමනේ
දැක්කේ. ඔක ඉස්සලා ඇස් වහගෙන පුරුදු කරන්න. ඒකට ඇස් අරගෙන ලෝකමනේ
වෙන්නේ. මේ නිරන්තර සම්මාසිකේ පොතේ කමතාවල තියෙනවා.
ඔක තියෙනවා. ඔක තියෙනවා.
ලස්සනට මං කියවයි කි නම බවතරණය මොකක්ද? පොළ පාරකට.
මට මතකයි අර ලන්ඩන් වල කරපු දේශනාව.
ලන්ඩන් වල. සම්මුණම ඇස් වල බලන්න කියනවා දැන්. දැන් ඔක පේන්නේ කොහෙද? ලස්සනට දීපයි ඔක.
හරි වටිනවා. ඒ අජත්තකයට කායනපස්සනාව වඩන හැටි.
මොන තියෙන කෙනෙක්ද?
දැන් මේ මොහොතේ පැහැදිලිද පහසට? මේ මොහොතේ දැන් අපි කයක් හැදුවේ කොහොමද?
මනසෙන්
කිව්වට මදි. මනසෙන් හැදුවනම් ඇයි දැන් හිටගෙන ඉන්න කයක් හැදුවේ නැන්නේ?
අහස දැනෙන නිසානේ පිටිපස්සේ.
නැත්තම් මේ නේද? නිදාගෙන ඉන්න කයක් හැදුවේ නැහැ නේද? මනසෙන් හදනවා ඕන එකක් හදන්න පුළුවන්.
මනසයි කයයි දෙකම එකතු කරනවා.
මනසයි කයයි එකතු කරනවා. ඕකත් අල්ල ගන්නවා.
හසේ හොරේ
හයෙන් දැනෙන ටික උදව් කරගෙන තමයි මේ රූපේ හැදෙන්නේ.
නැත්තම්
කාය ආයතනයයි මන ආයතනයයි දෙකම. මොකද දැන් දැනෙන ස්පර්ශ ටිකට මනසෙන් කයක් හදනවා.
අපේක්ෂායි පණව ගැතේ.
එතකොටයි ඉරියව්ව හැදෙන්නේ. හරි. ඒකට ආයතන දෙක වෙන් කරගන්න ඕනේ. දැනීම් ටිකක් තියෙනවා.
දැනීම් ටිකක් තියෙනවා.
හැබැයි ওই දැනීම් ටික අපි වෙන් කරලා මොක හරි ලකුණු කළොත් එතන ශරීරයක් තියනවාද?
බරකුත් නැහැ. ලෝයට.
වදිනවා කියලා දැනීමක්
නැහැ. ඔව්. මේ දැනෙනවා. ඈ? මේ දැනීම් ටික වෙන් කරලා ගත්තොත් ඔබට ශරීරයක් තියෙත හැදෙන.
නැහැ.
නැහැ. ඒ දැනීම් ටික ශරීරයක් කළේ කවුද?
ආයතන වලට උඩින්
දැන් අපි දන්නේ නැහැ හිතෙන් හදපු ශරීරය හිත දැනගත්තා කියලා.
අන්නේ
අයි අපි විශ්වාස කරන්නේ මේ අල්ලන්න පුළුවන් ශරීරය තමයි ඔය දැනගත්තේ. ඒක හිතෙන් හදපු එක සතර මහා ධාතු කරනවා ඔන්න සකස් කරන්නේ.
මාසේ අපිට හිත වෙනවද இல்ல කය වෙනම වෙනවා. හිතට කය දැනෙනවා කියලා අපි කියන්නේ. කය තියෙනවා. ඒ තියෙන කය හිතට දැනෙනවා.
ඔව්.
දැන් බෙදි.
ඒකේ අනිත් පැත්ත.
අනිත් පැත්ත ඉන්නේ.
හිතෙන් දැනුන එක කයක් කරලා.
කයක්
කරනවා. අර පණවනවා. අත්තිකායතේව 50 සතිපත්ති කරනවා. කයක් ඇත කියලා පණවගෙන නේ කියලා ඔන්න දැන් තේින්න ගන්නවා. හිතෙන් දැකපු එක දැකලා ඒ බව නොදන්න කමට කයක් ඇත කියලා පනවගෙන. පේනවා නේද?
සියුම් තැනක් නේද?
හරිම සියුම්.
එහෙම හේවුනොත් ඒ.
නෑ ඔක ඔක පුරුදු කළොත් මේ දහම මේ හැමතෙම ලිහෙන.
මහත්යන්නේ එතෙන්ද මේ තුන්දි සමාධියක් කොහොමද? අහසුයි නේද ඔබට?
ඔව්. සමාධිය නෑ සමාධිය නැතත් මං කියන්නේ ඔක සරින් සරේ කරන්න.
මම ඒක තමයි
අහන්නේ. සමාධිය ඕනේ. ඔය ඊට ගම් බලන්න දැන් කය තියෙන්නේ කොහොමද මොන ඉරියව්ව කොහොමද දැනගත්තේ
කිසිම දසනවන්නේ
එහෙම උත්සාහ
කරනවා සමුදේ පෙන්නන්නේ
එහෙම උත්සාහ කරනවා එතකොට නම් හිතන ඇත්තටම සමාධියට නොගස් මෙතනින්ම පටන් ගන්න බැරියයි කියලා
මෙතනින් පුළුවන්
අන්නේ එහෙම දැනක් තියෙනවා
ලෝක කරන්න බැරි genaටයි සමාධිය වුන
ඒක දක්ෂ නැති genaද අපිට පාගිය සමාධිය නෑ
සමාධිය කරන ඒලාට සමාධිය කරන්න ඒකෙත් සරින් සරේ ආ දැන් කොහොමද කය තියෙන්නේ ආ වාඩි වෙලා ඉන්න කොහොමද දන්නේ කයට දැනෙනවා හිතෙන් හිතනවා හිතෙන් හිතපු එක නෙවෙයි දැනගෙන
තියෙන්නේ.
ඒක කොහමද අල්ලන්නේ? අය මොඩේකට පණවපු කයක් නේ ඇසුරු කරලා තියෙන්නේ.
ඇටම පෙන්නනවා හිතනේ රැවටින්නේ.
ඕක නයි කායන උපසන. අත්තිකායතය 50 සතිපත්චපත්. කායක් ඇත කියලා පණවගෙන සීය පිහිටින්.
මට සක්මන වගේ තැනක පවා
පොළවෙන් දැනෙන. මට පුළුවන් දැන් ඇවිදින ඉරියව්වේ කියලා දන්නේ කොහොමද?
ඒක මේ හට ගැනීම දැක්කද අනිත් විදිහ මෙනි කරනවා ඒක.
අනිත්‍ය කියන්නේ මොකද්ද
අපිට බලන්න බෑ නේද
දැන් අපි අනිත්‍ය කියලා පුරුදු කරලා තියෙන්නේ මොකද්ද ඇතිවෙනව නැතිවෙනව කිවි පෙරණති වීව හටගත්ත ඉතුරු නැතුව නිරුද්ධ වුණානේ ඕක ලෝකෙටයි තිය අනිත්‍ය මිසක් කාර්ය දර්ශනයේ අනිත්‍ය නෙවෙයි ආර්ය දර්ශනයේ එක අනිත්‍ය සංඥා සූත්‍රය පොත හම් වෙලා තියෙනවද නැත්නම් තුන්වෙනි පොත ඒකේ බුදුහාමුදුරුවෝ කියනවා කොහොමද අනිත්‍ය සංඥාව වඩන්නේ? රූපේ අනිත්‍ය සංඥාව වඩන්නේ කොහොමද? කියලා ප්‍රශ්න කරලා දෙන්නනවා. කරුණු තුනක් බලන්න. ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්තංගම්. ඒ ඇතින නැතින කතාව නියයි බලන්න කියන්නේ. රූපේ මොකද්ද? නැත්නම් ශරීර රූපේ මොකද්ද? මේ වාඩිලා ඉන්නවා. ඊළඟට බලන්න කියන්නේ ඔගේ සමුදේ.
ඉතින් මේ පොඩි තිය දරූප
සමුදය කියන්නේ දැන් දැන් ලෝකෝත්තර දර්ශනය වෙන්නේ සමුදය තමන් තුලින් බලනවා
මහත දැන් ඇහැ පිරෙන තිබීම හටගෙන ඉතුරු වෙන නිරුද්දනවා කියලා අයිත් උපදී අයිත් ඇහැමයි අයිත් ඇහැට වුණා වගේ නෑ මෙතන තියෙන්නේ
නෑ ඒක නෙමෙයි අනිත්‍ය කියන්නේ
ඒක නෙමෙයි නේ
ඒක නෙමෙයි කියලා මම කියන්නේ
ඇති
උන නැති උන එක නෙමෙයි මේ අනිත්‍ය කියන්නේ ඇති වුණා නම් ඇති උනේ කොහමද?
මේ හේතු ටික නිසා.
මේ හේතු ටික නිසා සමුදේ ඉති රූපා ඉති රූපස් සමුදේ.
මෙන්න හත ගන්න.
සමුදේ ධම්මානුපස්සී වෙන්නේ. සමුදේ දකින්නකොට තමයි ආවේ සමුදේ තියෙන කන්නේ ඔබ තියෙන්නේ. ওই සමුදේ නැත්තම් හට ගන්න පුළුවන්ද? නිරෝධේ. නූපදින බවයි නිරෝධේ කියන්නේ. අපි නිරෝධේ කියන්නේ පුරුදු වෙලා තියෙන නැති වෙන එකට. ඇති වුණ දේ නැති වෙන එකට. ඒක නෙමෙයි නිරෝධේ කියන්නේ. ඇති වෙන්න කලින් ඇති උනේ මොඩකම මත මොඩකම නැත්තම් ඇති වෙන්න බෑ හට නොගන්න බවයි නිරෝධය කියන්නේ.
ඉතින් හේතු ටිකක් ඵලයක් එතන එතන දැන් මෙතන එකට තියෙන්නේ. හේතුව මුලින් ඵලයේ පස්සෙන එකක් නෙමෙයි.
නෑ නෑ නෑ. මේ ලක්ෂණ සති ඉඳන් හොටි.
හේතුත් තියෙනවා ඵලත් එතනම තියෙනවා.
නෑ ඇති කල්ලි නෑවි.
හේතු අයින් වුණොත් ඵල එතනම නෑ.
එකකට පස්සේ අනිත් එක නෙමෙයි.
නෑ නෑ නෑ.
හේතුවයි ඵලයයි එක මොහොතෙමයි.
එක මොහොතෙමයි කියන්නේ.
හැබැයි හේතුව කියන්නේ අපේ මොඩකම.
මොකද අපිට හේවනල්ල විතරමයි තාම
මොඩකව තියෙනකන් තමයි ශරීරයේ ওই ඉරියව්වේ තියෙන්නේ එහෙනම් ওই වාඩිලා ඉන්න ශරීරේ තියෙන්නේ අපේ මොඩකම තියෙනකන් අපේ මොඩකමට ඕක පැනෙව්වට මේ රහතන්නා වගේට පැනෙවි නේ අනිත් පැත්තට අහන ඉවත්ෙන් අසති මෙයා විද්‍යාව නැත්තම්
දැන් නෝ
කයක් පැනෙන්න බැහැ අපි පණෝගත්තු කයක් මේ අසුරු කරලා තියෙනවනේ සීය පිටන. අත්තිකායතර 50 සතිපත්චපති. මේ මොහතේ අසුරු කළේ පණෝගත්තු කයක් නම් අතීතේ. අපිට කවදාවත් අත්දකින්න බැරි කයක් පණෝගෙන අසුරු කරලා. ඒ අනාගතෙත් ඕකම නෝ. කයක් පැනෙව්වේ මොඩකම මත. ඒකයි මේ සමුදය දකින්නවන අවිද්‍යාව දක්වා. ආයතන
මුලා
දැන් අපවහන්සේ මේ මොහොතේ ඔය භෞතික කය පැනෙව්වේ ආයතන මුලාව මත නේද? ඒක පැහැදිලි නේද? ඒ කියන්නේ කාය ආයතනෙ මොනවද දැනෙනවා? ඒ දැනෙනවා කියන්නේ ශරීරෙ නෙවෙයිනේ. මනසෙන් හිතනකොට නේ ශරීරය සකස් වුනේ. ඒ මනසෙන් හදපු එක අල්ලන්න පුළුවන් එකක් නෙවෙයිනේ. සතර මහා ධාතු නෙවෙයිනේ. එතකොට අපි මේ 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 බාරගත්තු සතර මහා ධාතු කය කියන්නේ පනවගත්තු කියන්නේ ආයතන මුලාව මත හදපු එකන්නේ.
කියන්නේ එළිය අල්ලන්න පුළුවන් කයක් තියනවා කියන ගතිය.
ආයතන මුලාව මතනේ. අපේ ආයතන මුලාවට ඕක හැදුවට ආයතන මුලාව නැති මනසට. උපදින්න
බැහැ.
එතකොට නූපදිච්ච දෙයක් උපද්දලා තියෙන්නේ අපේ මෝඩකමට.
දැන්ද නූපන්දයක් මේ.
දැන්ද නූපන්.
පිටන්නේ.
නිරෝධ ධර්මයක්.
නිරෝධ ධර්මයක් ස්වභාවිකවම.
දැන් වතුරේ බල්ලා නිරෝධ ධර්මයක් ඇත්ත තත්ත්වෙ. මේ ගොඩ ඉන්න බල්ලාගේ මෝඩකම මත උපද්දනවා. මේ කය කියන්නේ නිරෝධ ධර්මයක්. අපේ මෝඩකම මත පනෝලා.
කිසියක් ඇති හැටියට අපි අරන්නේ.
ඔව්. ඇත්තටම නිරෝධයි. නිරෝධයි කියන්නේ ඉපදිලා නැහැ. නැති වෙලා නෙමෙයි. ඉපදිලා නැහැ.
එහෙනම් අවුකුසෙන් උපදිනවා කියන එක නෙමෙයි.
නෑ නෑ මේ ක්ෂණේ නේද මේක කළේ බැලුවේ මේ මොහොතේ.
මේ හිතනවා කියන එක.
අර තමයි. මේ පච්චුප්පන්න වුණ ශරීරය.
දැන් කියනවා කියන එක.
පච්චුප්පන්න යෝධම්මන් තත්ත්ව ඉපත්පති. පච්චුප්පන්න වුණ ධර්මතාවය එතන එතන විදර්ශනා කරන්නේ. විදර්ශනා කරනවා කියන්නේ ආය සතිපට්ඨානයි. සමුදය ධම්මානුගත. සමුදේ හොයනකොට අහුවෙන්න ඕන ආයතන මුලාව. ඔය ආයතන මුලාව මත තමයි අන්න දැන් වහන්සේට ඕක ටිකක් හිතුවත් වෙයි මේ මේ කාම ලෝකේ කරන්නේ 31 තලෙම හදලා තියෙන්නේ ඔන්න ඔහොම. ආයතන මුලාව.
මුලාව තමයි.
අන්න අපරියාපන්න කියන්නේ මොකද්ද කියලා වැටහෙයි දැන්.
මාත් රහතන් වහන්සේට මොනවත් පණවන්න බෑනේ.
පණවන්න බැරි කමයි රහතන් වහන්සේ කියන්නේ.
දාගන්න මේ මහත්ය කාමලෝගේ මිනිස්සු කොහොමද කතා කරන්නේ කියලා.
මේක තමයි දැන් මේ 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 දහම්ම අපි අහගෙන ඊළඟට නොවනින් මෙනෙහි කරලා ඔක භාවිතා කරනවා. භාවිතා නෙමෙයි භාවිතා බහුලීකරණ. බහුලවම භාවිතා කරනවා. ඔය දැනගත්තු ඇත්ත ආයෙ හිතට පෙන්වලා දෙන්නවා. මොකද අපේ හිත ලැස්ති නැහැ ඔක පිළිගන්න.
රූප ප්‍රේදීව නිමිත්තට
පයින්නවා. ඔව් පුරුද්ද බලවත් නේ. අර ඕගේ කාම ඕගේදී අපි ඉන්නේ සැඩපහර තරණය කරන්න ඕන. ඕක තරණය කියන්නේ. ඒක බොහොම උත්සාහයෙන් පරිින් සැරේ මේක යදෙනවා.
කවුරුත් කරවලා දෙන්නේ නෑ. මම කරගන්නම්.
නිතර නිතර ඒක හිතට පෙන්නනවා.
ඔව්. නිතර නිතර ඕක දැන් පෙන්නන්නත් ඕනේ. එක්කෝ සාකච්ඡා කරන්න නැත්නම් අර පරණ පුරුදු දෙන්නේ. ඇත්ත වහන. ඒකට තමයි මම ඔය CD පොත් දෙන්නේ. ඔබට අදාළ සාකච්ඡා එනකොට එනකොට ආයෙ ආයෙ මේක ප්‍රඥාව වැඩෙනවා.
මොකද ඒ කියන්නේ දසකතා විතරක් කියෙන්නේ නේ බාගෙ තියෙන්නේ. කාලින ධම්ම සාකච්ඡා කියන්නේ ඇයි? මේ 30 කතාවේ ගිය ගමන් ලෝකෙ නෝකිය ඇහගෙන තමයි. එහෙන් දෙක උදයන් ඉඳි.
දැන් ඔන්න ඔබ වහන්සේට දැන් ඔන්න ওই කියපු ටික පුරුදු කර කර හම්බ වෙන වෙලාවේ කතා කරන්නේ. මම මේ ඉරියව් වෙනකොට මෙහෙම ඉඳලි. ඒ කාලේ කියන්නේ අර සතිපට්ඨානෙ පුරුදු කරන අය කතා කරපු හැටි. ඔයා හිතේ මොන සතිපට්ඨානෙද කියලා නේ අහන්නේ. අර කුරු රට
ඔය මේ විදිහට බලනවා ඇරෙන්න කායන පස්සනාවක් කොඩන්න නෑ කියන අර මේ
වෙන කායන පස්සනාවක් නැහැ
අසු විදිහට අර මෙහෙම
ඒ ඒ පටන් ගැනීම
ඒ හිතට තැම්පත් කරගන්න
තමයි ඒ නීවරණයට
පටන් ගන්න ඒක සමාධියක් ඕනේ නැද්ද ඒක මේ කෙලින්ම ඍජු විදර්ශනාවක්ද කරන්නේ
ඒ ටික බලන්නේ හිත සමාධිය කියන්නේ නීවරණයටපත් කරන්නේ අපේ තද බල ඇලීමක් රාගයක් තියනවා නම් ඒක අසුබය බලන්නේ
ඒ මොහොතේ විතරද
නැහැ ඒක දැන් අපිට වේ දැන් තරහ තියෙන වෙලාවට මෛත්‍රිය වඩලා කියන එක කරන්න බෑනේ අපි මෛත්‍රිය නිතර නිතර පුරුදු කළොත් තරහ යන එක අඩු වෙනවා
අනාගත තරහ උපදින අඩු වෙනවා
මේ මොහොතට කරනවා කියන තරම් අපි දක්ෂ නැහැ මේ
ඉතින්
එතකොට අපි ඒක ජීවිතේට පුරුදු කරගන්න
ඒ කියන්නේ මහත්තයා මේක බලන ගමන් අරක ආයුධ වශයෙන් වඩන්න ඕනේ
මොකද ඒ කියන්නේ දවසකට වෙලාවක් වෙන් කරගන්න මේ වෙලාවේ මෛත්‍රිය වඩනවා මේ වෙලාවේ අසුබේ වඩනවා හැබැයි අනිත් හැම වෙලාවෙම මේ නිදර්ශනාව.
නිදර්ශනේ බලන්න.
මොකද අරක උදව් වෙනවා අරකින් අර ඇලීම් ගැටීම් යටපත්
කරනවා. ඒක තාවකාලිකව එන්න තියෙන දොරවල් ටික වහලා තියෙනවාද එහෙම?
ඔව්. යටපත් කරනවා විතරයි. මෛත්‍රියෙන් අසුබයෙන් කරන්නේ යටපත් කරනවා.
ඇලීම් ගැටීම් ත්‍රිලා ගන්න බෑනේ.
මෛත්‍රිය වඩලා තරහ අඩු කරනවා කියන්නේ ඇත්ත දැකලා නෙවෙයිනේ. ඒ යටපත් කිරීමක් විතරයි.
මේ දර්ශනයේ තුල ඉඳගෙන අපි අසුබයක් විකටම වැඩුවා. මේ විදිහට තමයි අපි දකින්නේ නමුත්
ඒක තමයි
විදර්ශනාවට ගියොත්
එහෙනම් අසුබයෙන් විදර්ශනාවට යන්නේ
මේ දර්ශනේ තුල ඉඳගෙන
ඒක තමයි මේ දර්ශනේ තුල ඉඳගෙන යන්නේ කොහොමද කියන එක තමයි අර කිව්වේ ඉතින් දැන් ඔන්න කෙස් පිළිකුලයි දුගඳයි අසුබය තරහම හිතනයි කෙස් ලොම් නිය දත් නේද දැන් බලන්න ඔය කෙස් මේ වෙලාවේ කෙස් සිහි කරනවා කියලා හිතන්න මම කෙස් මොන වගේද කියලා හොඳට පේනවා නේද? ඒ ඔය පේන්නේ කොහටද? මනසට ඇට නෙවෙයි. මනසට පේන එක අපි දෙයක් කරලා බාර අරන් නේද ඔය අසුබේ වඩා? හිතෙන් හැදුවා කියලා දැකලා නෙවෙයි. ඔන්න ඕක පෙන්නන එක තමයි විදර්ශනය. විදර්ශනයේදී අසුබයක් නැහැ. අසුබය ඕන කෙස් වලට තණ්හාවක් තිබුණාට රාගයක් තිබුණාට ඒක යටපත් කරන්න. ඒ මනසෙන් අපි විදර්ශනය කරන ওই කෙස් තියෙන බව දැනගත්තා. හිතෙන් අදලා එළියෙන් තිබ්බනේ. පැනෙව්වා නේද? පණෝගත්තු කයක් නේද ඔය ඇසුරු කරේ. එන සමුදේ ධම්මානුකූල. එතකොට තමයි ලෝකෝත්තරට.
ඒ කියන්නේ මම කාමයේ ටිකක් නීච කරගන්නද මේක දකින්න පහසුයි.
අන්න අන්න හරි.
ඒක දුවද්දි නිමිත්ත.
ඒ හින්දා තමයි අර සුභ සංඥාව වඩන්නේ අර කාමයේ ටිකක් යටපත් කරගන්න. යටපත්
වෙන්නේ. සුබලත් අඩු කරනවා. කලු ගැතිය
අඩු. නිමිත්තට පයින් වේගය අඩුයි නේද? නිමිත්තට පයින් වේගය, සද්දෙට පයින් වේගය.
ඔව්.
අඩු වෙන්නේ අඩු වෙන්නේ.
නිමිත්ත ටිකක් සංසුම්.
නිමිත්ත ටිකක් වේගය.
අර සමාධිමත් හිතක් කියන්නේ සංසුම් මනස. හැබැයි කෙලෙස් නැති මනස නෙවෙයි. කෙලෙස් යටපත් වෙනවා. එතකොට ඒ යටපත් වන මනසෙන් අපිට පුළුවන් විදර්ශනාවට යොමු කරන්න. ඔය බලපු ශරීරය කෙස්ලම් නියතත් දැන් අපි තියෙන එකක් නේ. ඒ කියන්නේ කයක් පනෝලානේ ওই ටික කලේ. පනෝගත්තු බව පෙන්වන එක විදර්ශනයි. වතුරේ බල්ලෙක් හදලා ඌ ගැනනේ බලබලා හිටියේ. වතුරේ බල්ලා හැදිච්ච කොටස් පිළිකුලයි කියා ඉන්න පුළුවන්. ඒක මෝඩකමට පනෝගත්තු එකක් කියන කොට වෙන පැත්තක් නේ. එතකොට මේ ලෝකෙන් එතර වෙනවා. මේ ලෝකේ හැදුවේ මේ සමුදේ නිසා. මේ ඇතිකල්ලි නෑනේ. මේ නැත්තම් ඔහොම වෙන්න බෑ කියන ධර්මතාව.
මාත් ඇද යන්න පරක්කු දන්නෙත් නෑ. මට ලැබුණා. මොකද
නෑ ඒක ගැටලුවක් නෑ. දැන් ඔය ධම මොනවද ටික තේරුම් කරගෙන ඊට වඩා වැඩක. ඔක තේරුම් ගත්තා නේද? ඒ ටික මේ